දරුවන් සරණයි සියලු දෙනාට මේ අදත් තවත් එක් දවසක ඔබත් සමග පැයකමාරක් සමග ගත කිරීමට පැයකමාරක් සම්මන ගත කිරීමට අපි සූදානම් වෙනවා සියලුම එලා ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් අපි පිළිගනු ලබනවා අද මෙම වැඩසටහන මාලාවේ 22 වෙනි වැඩසටහන පුරා වසර එකමාරක් දෙකක ආසන කාලයක් පුරාවට අපි මාසයකට වතාවක් ඔබ සමග පැයකමාරක් පමණ දැහැන් ගත වුණා ඒ පැයකමාරක කාලය තුල ඉතාමත් ප්‍රායෝගික වටිනාකමක් ඇති ධර්ම කාරණා ඔබත් සමග සාකච්ඡා කිරීමට අපි උනන්දු වෙනවා. ඒ සඳහා අපිට සම්පත් දායකත්ව ලබා දෙන්නේ අපි සියලු දෙනාගේම කල්යාණ මිත්‍ර අපි ගුරුතුමන් වන මිලව භාවනා මධ්‍යස්ථානයේ උපුල් නිශාන්ත ගමගේ අපේ ගුරුතුමන්. අද වෙනස් ආකාරයක මාතෘකාවක් සමග ඔබත් සමග කතා බහ ඇති කර ගැනීමටයි මේ සූදානම් වන්නේ. ඒ මාතෘකාව තමයි මෙදහත් සිතයි සමබර දිවිය. අපි අලුතෙන් කතා කරන්න ආරම්භ කරා මේ මුදිතා ගුණය සහ කරුණාව ගැන. සතර බ්‍රහ්ම විහරණ උතුම් ගති ගුණ උතුම් හැඟීම් ගැනයි අපේ කතා බහ ආරම්භ වුණේ. මේ ප්‍රස්තුතිය තුළ අපේ මාතෘකාවට අවතීර්ණ වෙන්න කලින් මම කැමති චූටි කතන්දරයක් චූටි අත්දැකීමක් සායනික අත්දැකීමක් ඔබත් සමග බෙදා අදා ගන්නට. මට ගිය සතියේ එක්තරා විදුහලක ගුරුතුමෙක් තමන්ගේ දරු පැටියත් එහෙම නැත්නම් තමන්ගේ පුත්‍ර රත්නයත් සමග මා හමු වෙනවා. එතුමා බොහොම දක්ෂ ගුරුවරේ. බොහොම ආදරබර පියේ. එතුමාගේ ප්‍රශ්නේ තිබ්බේ මගේ දරුවත් මා උගන්නන පාසලේමයි අධ්‍යාපනය ලබන්නේ. හැබැයි ඒ දරුවා මා බලාපොරොත්තු වූ ප්‍රමාණයෙන් අධ්‍යාපනය ලබන්නේ නැහැ. ඒ නිසා කිසියම් ආකාරයක සිත්තැවුලක් ඇති කරගෙන සිටිනවා. ඒ නිසාම මා සමහර වෙලාවට කෝප ගැන්වෙනවා කියලා තමයි ඒකෘතුමා මගෙත් සමග පැවසුවේ. ඉතින් කතා කරලා බලපුවාම ඔව් ඇත්ත කතන්දරේ. වෙයි මේ දරුවත් මේ හේතුව නිසාම දෙමව්පියන්ගේ විරෝධතාවය සහ බලකිරීම අධ්‍යාපනය යොමු කිරීමට තියෙන උනන්දුව නිසාම කිසියම් ආකාරයක පීඩනයකට ලක් වෙලා ගෙදරින් ඉඳන් කාමරේ දොර වහගෙන ෆෝන් එකේ ගේම් එක ගහින්න එක තමයි ඒ පුත්‍යා කරන ප්‍රධාන වැඩේ. හොඳයි, දැන් මෙන්න මේ කතන්දරය තුළ මම හිතනවා අපි අවශ්‍ය මාතෘකාවට කිසියම් ආකාරයක ආරම්භමක් ලැබෙනවා කියලා. අමේ මතව අහන්න කැමති අපේ තිලානේ අපේ කල්යාණ මිතුරියක් අතෝසෝල දින මොනහරි ගැටලුවක් තියෙනවද? මම කතා කරන එක ඇහෙන්නේ නැද්ද? ડોક્ટર සුජාන්ති මම කතා කරන ගියා. මම දන්නේ නැහැ මේ මම කියපු වචන ඇහුනේ නැද්ද?
හොඳින් නැහුණා ડોક્ટર හේරත්. හොඳින් ඇහුණා.
හරි. හරි, බොහොම ස්තුතියි. අපි සාමාන්‍ය පරිදි වෙනදා වගේම මුල් පැය තුල අපේ ගුරුතුමන් සමග සංවාදයකට නිරත වෙනවා. එතනින් පස්සේ පැය භාගයක් විනාඩි 45ක් කාලයක් තුල ඔබෙන් ලැබෙන ප්‍රශ්නවලට උත්තර සොයමින් මේ සංවාදයේ බොහොම ශක්තිමත් කිරීමට සස් ක්‍රියාශීලී විදියට රැගෙන යාමට වෙයි සූදානම් වන්නේ. හොඳයි, මගේ කතාවට ආපහු ගියොත් ඒ ගුරුතුමාගේ බලාපොරොත්තුවක් ඉෂ්ට වෙලා නැහැ වගේ. මම හිතනවා මේක හොඳ අත්තිවාරමක් කියේ අපි සාකච්ඡාවට කියලා. අපේ ගුරුතුමනි, අපේ මාතෘකාව මදහත් සිතයි සමබර දිවියයි. දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් අර ගුරුතුමා මදහත් භාවයෙන් බැලුවා නම් ඔහුට ඇති වෙන මානසික පීඩනේ අඩු වෙනවා වගේම ඒ නිසා අර දරුවාට ඇති වෙන මානසික පීඩනයත් අඩු වේවි කියලා මම හිතනවා. ඒ මගේ සායනික දැනුම. හැබැයි ඔබතුමාට ඇති මේ සඳහා බොහොම ගැඹුරු පැහැදිලි කිරීමක්. මොකද්ද මෙතන සිද්ධ වුනේ? ඇයි මේ දරුවා පීඩනයට ලක් වුනේ?
සුබ සන්ධ්‍යාවක් වෛද්‍ය මිත්‍රි හේරත් කල්‍යාණ මිත්‍රතුමනි වගේ ආදරණීය හිතවතුනි, ඔබතුමා ඒ මතු කළ අත්දැකීම නැත්නම් මේ සායනික සංසිද්ධිය එක්කෙනෙකුට දෙදෙනෙකුට සීමා වෙන කාරණයක් නෙමෙයි, සමස්ත සමාජයේටම මානව සමාජයේටම පොදු අත්දැකීමක්. ඒ අත්දැකීම විවිධාකාරයෙන් මතු වෙන්න පුළුවන්. ඉතින් මේ දැන් එතනදී මේ ඒ පියතුමා තාත්තාට භූමිකා දෙකක් රඟපාන්න වෙනවා. එකක් තමයි ගුරුවරයාගේ භූමිකාව, ඊළඟ භූමිකාව තාත්තා කියන භූමිකාව. දැන් මේ භූමිකා දෙකම ඉතාම වැදගත්. කොයි භූමිකාවද වැඩිය වැදගත් කියලා කියන්න බෑ. ඒ දෙකම එක වගේ වැදගත්. දැන් තුන්වෙනි භූමිකාව තමයි ඒ දරුවා ඉගෙන ගන්න පාසලේම ගුරුවරයෙක් වීම. එතකොට භූමිකා තුනක්. දැන් වෙනම පාසලක ගුරුවරයෙකු නම් ගැටලුවක්. ඒ ගැටලුව අඩුයි. නමුත් දැන් එකම පාසලේදී තාත්ත කෙනෙකු විදිහටත් ජීවත් වෙන්න වෙනවා, ගුරුවරයෙක් විදිහටත් ජීවත් වෙන්න වෙනවා. දැන් මේ ප්‍රශ්නේ දරුවටත් වෙනවා. දරුවටත් භූමිකා දෙකක් මෙතෙන්දි තියෙනවා. එකක් තමයි පුතෙකු කියන චරිතේ ජීවත් වෙන්න ඕනේ, ඒ වගේම ශිෂ්‍යයා කියන චරිතේ. ඉතින් මේ දැන් මෙතන මේ නාට්‍යවල, ටෙලි නාට්‍යවල, සිනමාවේ එහෙම චරිතාංග නළුවන් ඉන්නවා. එකම නාට්‍ය චරිත කීපයකට රංගපාන, දිත්තරංගන කරන, ත්‍රිත්වරංගන කරන. නමුත් සාමාන්‍ය ජීවිතයේ එය ලේසි නෑ, පහසු නෑ. ලේසි පහසු වුණත් නැතත් සෞඛ්‍ය සම්පන්න නෑ. දැන් මෙතන එක පීඩනයක් තමයි මේ චරිතයේ ඒ ජවනිකාට විතරක් සීමා කරන්න අපිට අමාරු. කියන්නේ පාසලේදී ගුරුවරයෙක් විදිහට ඉන්නවා. ගෙදර පාසලේ ගේට්ටුවෙන් එළියට ආවම තාත්තා කෙනෙක් විදිහට ඉන්න ඕනේ. ගෙදරදී තාත්තා කෙනෙක් වගේ. ඒතර දරුවත් එහෙම, දරුවටත් එහෙම පුළුවන්ද? පාසලේ ගේට්ටුවෙන් ඇතුල් වෙනකල් පුතා විදිහට ඉඳලා ගේට්ටුවෙන් ඇතුල් වුණ ගමන්ම ශිෂ්‍යයෙකු බවට පත් වෙන්න. දැන් මේ කාරණේ සංකීර්ණයි. ඉතින් මේක සංකීර්ණ ප්‍රශ්න ඇති කරන හේතුවක්, පසුබිමක්. ඒ හොඳ අත්විවරමක් ඔබතුමා දැම්මේ. ඔබතුමාගේ වචන වලින්ම කියන හොඳ අත්විවරමක්. ඒක ඇත්තටම ඇත්ත. මේ දැන් මේවා සමබර කරගන්නේ කොහොමද? දැන් මෙතුමාට පුළුවන් ද ගෙදරදි තාත්තා කෙනෙක් වෙන්නත්, පාසලේදී විතරක් ගුරුවරයෙකු වෙන්නත්? ඊළඟට පුතාට පුළුවන් ද ගෙදරදි දරුවා ආදරණීය දරුවෙක්, පුතෙක්, පුතාල් තියෙන එහෙම පුතෙකු වෙලා පාසලේදී හොඳ දක්ෂ ශිෂ්‍යයෙකු වෙන්න? දැන් මේක ඇඳුමක් නම් නිල ඇඳුමක් නම් ගලවලා සිවිල් ඇඳුමක් ඇඳගන්න පුළුවන්. සිවිල් ඇඳුම ගලවලා නිල ඇඳුම ඇඳගන්නත් පුළුවන්. නමුත් මේ ඇඳුමක් නෙවෙයිනේ චරිතයක් කියන්නේ. ඉතින් මෙතනදී මට හිතෙන පළවෙනිම කාරණේ තමයි මේ චරිත පටලැවිලා රඟපාන්න ඕනි භූමිකාවත් පටලැවිලා මට ගෙදරදී ගුරුවරයාගේ චරිතේ රඟපානවා ඇති. ඒක තාත්තගේ වරදක් නෙමෙයි. දැන් මේක සාමාන්‍ය වෙන දෙයක්. දරුවා ගෙදරදීත් ඉන්නවා ඇත්තේ බයෙන් මේ ගුරුවරේ ඉස්කෝලේ ඉන්නවා කියන හැඟීමෙන්. දැන් මේක එක කාරණයක්. මේ චරිත කොහොමද සමබර කරගන්නේ කියන කාරණය. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි දැන් අර එකම පාසලේ ගුරුවරයා වුණාම දරුවා ඉගෙන ගන්න පාසලේ මේ ඊට වැඩිය දක්ෂ විවිධාංශ වලින් දක්ෂ සහ විනය පැත්තෙන් හොඳයි කියලා හිතන තව ශිෂ්‍යයන් ඕන තරම් ඇති පාසලේ. මේ තමන්ගේ පුතා අතිදක්ෂ දක්ෂතම විනයගරුකම ශිෂ්‍යයා වෙන්නේ නැහනේ. ඒ නිසා විවිධාංශ වලින් හැකියාවන් තියෙන. ඉතින් මේක තාත්තා කෙනෙකුට අම්මා කෙනෙකුට ටිකක් දරා ගන්න අමාරු වෙන්නේ තමන්ගේ පැත්තෙන් විතරක් නෙමෙයි අනිත් දරුවන්ගේ අනිත් ශිෂ්‍යයන් උනත් කියන්න පුළුවනි. මේ අපේ ගුරුවරයාගේ පුතා මේ විදිහ නම් ඉතින් අපි කොහොම හිටියහම මොකද කියලා. ඒතර ඒ පීඩනයක් එනවා තාත්තට. ඒ පීඩනය ගුරුවරයාට ඇවිල්ලා ගුරුවරයාගේ භූමිකාව ඇතුළේ ටිකක් ඒ අඳුනගෙන සමනය කරගන්න පුළුවන් නම් හොඳයි. නම් පියෙක් විදිහට ඒ පීඩනය ගත්තාම ඊළඟට ඒ පීඩනය යන්නේ දරුවා පිට. ඉතින් මේ කාරණයක් එනවා. ඊළඟට දරුවගේ පැත්තෙන් ගත්තොත් එහෙම අනිත් දරුවන් දැන් මේ ගුරුවරයා හොඳම ගුරුවරයා පාසලේ ඉන්න විශිෂ්ටතම ආදර්ශමත්ම ගුරුවරයා කියලා කියන්නත් බෑනේ එහෙම බැලුවොත්. ඉතින් විවිධ අංශවලින් තව දක්ෂ ගුරුවරුන් ඉන්නවා. ඒතර මේ ගුරුවරයාව සමහරට අනිත් දරුවන් විවේචනය කරනවත් ඇති පාසලේ. ඒතර මේ මගේ තාත්තාව තමයි විවේචනය කරන්නේ කියන හැඟීම එනවා. මේ ගුරුවරයෙකු නෙමේ විවේචනය කරන්නේ මගේ තාත්තාව. ඉතින් දැන් මේ වගේ මෙතන මේ සංකීර්ණ කාරණය සංකීර්ණ සංසිද්ධියක් මේක බේරුම් කරගන්න ඕන දෙයක් පුළුවන් දෙයක් කළ යුතු දෙයක් එහෙම නැත්නම් මේ බැරෑරුම් ප්‍රශ්නයක් කියලා. ඉතින් ඔබතුමාලගේ විසඳුන එක හොඳයි. එහෙම නැත්නම් දරුවටත් ප්‍රශ්නයක් තාත්තටත් ප්‍රශ්නයක් ඉස්කෝලටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මේක සමබර කියන්නේ මේ එක කාරණයක් තමයි මේ අනිත් සියලුම ශිෂ්‍යයන් අතර ඉන්න හොඳම කෙනා තමන්ගේ දරුවා විය යුතුයි කියන බලාපොරොත්තුව නම් අදි තාත්තික බලාපොරොත්තුවක්. එහෙම අනිත් අය හිතනවා නම් මේ ගුරුවරයෙක් නිසා ගුරුවරයාගේ දරුවා හොඳම දරුවා වෙන්න ඕන කියා ඒ සමාජයෙන් එන පීඩනය බාර ගන්න හොඳ නැහැ. ඒ ඇඳුම ඇඳ ගන්න හොඳ නැහැ. ඒ ඇඳුම ඇඳගත්තොත් ඒ දුක් විඳින්නේ තමන් විතරක් නෙමෙයි තමන්ගේ දරුවාත් දුක් විඳිනවා. ඒ නිසා ඒ පුතාව අඳුනගෙන පුතාගේ හැකියාවන් අඳුනගෙන පුතාගේ සීමා අඳුනගෙන ඒවට වැඩෙන්න උදව් කිරීම තමයි කරන්න අවශ්‍ය. අර තරඟය අනවශ්‍ය තරඟයක් නැති තරඟයක් ඔළුවේම හදාගෙන ඒ තරඟයට තමනුයි පුතයි දෙන්නම එකට ඒ ධාවන පතේට යන්නේක නම් මෝඩකමක් විතරක් නෙමෙයි හරීම අනතුරුදායක දෙයක්.
හොඳයි. දැන් අනිත් ශිෂ්‍යයන් සියලු දෙනා අතර මාගේ දරුවා හොඳම දරුවා විය යුතු නැතේ කියා සිතන්න පුරුදු වෙනවා නම් මම හිතන්නේ මදහත් සිතෙන් යුතුව මේ දිහා බලන්න පුළුවන් කියා මට හිතෙනවා. මේක නේද උපේක්ෂාව කියන්නේ?
උපේක්ෂා උපේක්ෂා කියන තැන මේ බොහොම කලල් ගුණාංගයක්. උපේක්ෂා මුතුම ආරම්භයේදී ධර්ම දේරණ ගැන කතා කරනකොට මේ අප කරුණාව කතා කළා, මිත්‍රත්වය ගැන කතා කළා, මෛත්‍රියට මුණ ගියත් මිත්‍රත්වය හා ආදරය ගැන කතා කළා, ඊළඟට මුදිතා කතා කළා. ඉතින් උපේක්ෂාව කියන්න පුළුවන් මදහත් බවට. උපේක්ෂාවේ එක ලක්ෂණයක් තමා අධ්‍යස්තව දකින්න පුළුවන්කම, හිතන්න පුළුවන්කම, මධ්‍යස්ථව තීරණ ගන්න පුළුවන්කම, ඒ වගේම මධ්‍යස්ථ විනිශ්චයක් කරන්න පුළුවන්කම, මධ්‍යස්ථ ස්ථාවරයක ඉන්න පුළුවන්කම. පැත්තක් දැන් නැතුව පක්ෂපාතී වෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම. දැන් මේ සඳහා නැතිනම් මේ මධ්‍යස්ථ භාවයේ නැති කරන සමතුලිත භාව නැති කරන සාධක හතරක් ගැන දහම කතා කරනවා. ඔබතුමා හොඳ ප්‍රවේශයක් මේ අරන් දීලා තියෙන වැඩසටහන් උපේක්ඛාව මෙතෙන්ට ගෙනල්ලා මතු කරලා. එතන උපේක්ඛා නැත්නම් මදහත් බව අපක්ෂපාතී බව නැති කරලා පක්ෂපාතී වෙන අන්තගාමී වෙන්න හේතු වෙන සාධක හතරක් ගැන දහම කතා කරනවා. ඔය ඒ පාලි වචන කීවම මතනේ ස්වාමීන් වහන්සේ අසන්න තේරෙනවා දන්නවා ඔය චන්දා දෝස භය මෝහ කියන එක. මෙයට සතර අගති කියලා කියන්නේ සතර අගති කියන්නේ අන්තගාමී වෙන. එක පැත්තකට ඇදගෙන යන අර මධ්‍යස්ත බව නැති කරලා කෙනෙකු තුල තිබෙන සමතුලිත බව නැති කර අන්තගාමී කරන දේවල්. ඉතින් මේ වතින් කිසි කෙනෙකු යහපත සුගතියක් වෙන්නේ නැහැ. වෙන්නේම අගතියක්. Tamanටත් අගතියක්. ඊළඟට ඒ ජීවත් වෙන සමාජයකට අගතිය. ඒ නිසා මේවට කියනවා සතර අගති කියලා. ඡන්ද, ඡන්දය, ද්වේෂය, භය හා මෝහය. දැන් මේවා ඉතින් අපි නිතර මන්ත්‍ර වගේ ජප කරන වචන. ඡන්ද කියවහම මේ කැමැත්ත නිසා. කැමැත්ත කියන අදහස. ඡන්දේ කැමැත්ත, රුචිකත්වය, ප්‍රිය බව, මනාප බව. දැන් මේවා විවිධ දේවල් වලට අපේ හිතේ ඇති වෙන ආහාර වලට, පරිසර තත්ත්ව වලට, ගහක් වල වලට, යම් යම් පුද්ගලයන් කෙරෙහි, සංවිධාන කෙරෙහි, ආගම් කෙරෙහි, දර්ශන කෙරෙහි, ස්ථාන කෙරෙහි කැමැත්ත, රුචිය, මනාපය, ප්‍රිය බව ඇති වෙනවා. ඒක ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දෙයක් කියන්නේ කමක් නැහැ කියන එක නෙමෙයි. නමුත් ඒක ස්වභාවයෙන් ඇති වෙනවා. විවිධ හේතු නිසා ඇති වෙනවා. ඒ ඇතිවීම නෙමෙයි මෙතන කියන්නේ. ඒ මතම අප තීරණ ගන්නවා නම්, තමන්ගේ කැමැත්ත මතම තීරණ ගන්නවා නම්, එතන අන්තගාමී වෙන්න පුළුවන්. තමන් කැමති කෙනෙකුට වාසියක් වෙන්න තීරණයක් ගන්නවා. කැමති කෙනෙකුට වැඩි ලාභයක් ලැබෙන විදිහට තීරණ ගන්නවා. දැන් එහෙම ගිහාම වෙන්නේ මේ පුද්ගලයා තමන් ඇතුළේ නිතිරෙනවා, අනිත් සමාජයේ ඉදිරියේ දෝෂ දර්ශනයට ලක් වෙනවා. එයා දිහා බලන්නේ එකක් වපර ඇහිින්. ඒ වගේම මේ අකමැත්ත නිසා අකමැතියට අසාධාරණයක් වෙන්න පුළුවන්, නොසලකා හරින්න පුළුවන්, අකමැති කෙනෙකුට අවස්ථා නොදී ඉන්න පුළුවන්, කැමති කෙනෙකුට අනවශ්‍ය විදිහට වැඩි අවස්ථා දෙන්න පුළුවන්. ඒකට මේ දෙවෙනි කාරණය කෙනෙක්ගේ සමබරතාවය නැති කරනවා. තුන්වෙනි කාරණේ බය නිසා කිසියම් පාර්ශවයකට, කිසියම් දෙයකට බයක් තියෙනවා නම් ඒ බය නිසා කෙනෙක් වැරදි වැඩ කරන්න පුළුවන්. වැරදි නොකළ යුතු දේවල් තර්ජන නිසා, තර්ජනයක් වෙයි කියලා හිතලා වැරදි තීරණ ගන්න පුළුවන්, අසාධාරණයක් වෙනකොට නොදැක්ක වගේ ඉන්න පුළුවන් බය නිසා. ඊළඟට රැවටිලා ඉන්න පුළුවන් රැවටීම නිසා, මුලා වෙලා තමනුත් රැවටිලා රැවටිලා තීරණ ගන්න පුළුවන්. ඉතින් මේ කාරණා හතර දීර්ඝ වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ කාරණා ටිකක් අපි වැඩි සලකිල්ලට ගන්න නැති මේ සතර අගති කියන ඒවා ඇත්තටම අපිට අද වෙලා තියෙන මේ හතරෙන්ම අගතියට ගිහිල්ලා තියෙනවා. ඒ නිසයි රටක් විදිහට, ජාතියක් විදිහට, සමාජයක් විදිහට පිරිහිලා තියෙන්නේ. මේ හතර කිසියම් තැනක ප්‍රබලව ක්‍රියාත්මක වෙනවන් ඒ සමාජයේ සුගතියට යන්න බෑ. ඒ රට හරි, ජාතිය හරි, ආගම හරි සුගතියට යන්න බෑ. දුගතිය තමයි යන්නේ. පහළට වැටෙනවා, පිරිහෙනවා. ඉතින් පිරිහීමේ, පිරිහෙන්න, දුගතියට යන්න සාධක විදිහට බැලුවොත් මේ හතර හොඳට පේනවා. එතකොට අපි ඇතුලෙන් මේ වඳුරන් කළ දැන් මේක සමාජයේ තියෙනවා, හැමතැනම තියෙනවා. එහෙනම් අපි ළඟ තිබ්බට කමක් නැහැ කියන ඒ සාධාරණීකරණයේ තියන්නේ නැතුව මේ අප ළඟ කොපමණ දුරට තියෙනවද, මේ කැමැත්ත නිසා අපි මොන විදියට අන්ධ වෙනවද, ද්වේෂයෙන් නිසා අපි මොන විදියට විහිරි වෙනවද, බය නිසා අප මොන විදිහට පසුබට වෙනවද, ඊළඟට රැවටිලා මුලා වෙලා විශ්වාස නොකළ යුතු අයට විශ්වාස කරලා, විශ්වාස කළ යුතු අයව විශ්වාස නොකර ඒකනි මෝහයේ ස්වභාවය කටයුතු කෙරෙනවද. දැන් මේ හතර හොඳට අඳුනාගෙන මේවෙන් ඉවත් වෙන්න, නැත්නම් මේවා අපෙන් ඉවත් කරන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැතුව නම් උපේක්ෂාව මැදහත් බව කියන්නේ නිකන් වචනයක් පමණයි, ප්‍රායෝගිකව සිදු නොවන.
හොඳයි සාකච්ඡාවට මම ඉතින් හොඳ ආරම්භයක් ලබා දුන්නා කියලා හිතෙනවා ඔබතුමා දැන් සතර සතර අගති හඳුනා ගැනීම තමන් අතින් එන්නේදී සිදු වෙනවා නම් ඒව හඳුනා ගැනීම වඩා වැදගත් කියන පිළිහිමේ ලක්ෂණ දැන් මම තවදුරටත් ඒ උපේක්ෂාව සම්බන්ධයෙන් අහපු ප්‍රශ්න ඉදිරියට අරන් යන්න කැමතිනේ මම මේ වැඩසටහන සඳහා මේ තොරතුරු සීමේදී මට හමු වුණා මේ උපේක්ෂාව කියන එක උපේක්ෂාව කියන එක මගේ මේ වචන පාවිච්චි කිරීමේදී මම කිසියම් ආකාරයක වැරදක් කරනවා නම් මාව නිවැරදි කරන ලෙස මම ඉල්ලා සිටිනවා ඒ අතරම මේ උපේක්ෂාව කියන එක ඒක මේ ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා equanimity කියලා. එහෙම නැත්නම් සමානාත්මතාවය කියලා. එතකොට මේ වචන දෙකෙන්ම හඳුනන්නේ එහෙම නැත්නම් මේ සමානාත්මතාවය කියලා හඳුනන්නේත් එහෙම නැත්නම් මේ උපේක්ෂාව කියන එක හඳුනන්නේත් එකම දෙයක් දෙකයි එකයි මගේ ඊළඟ ප්‍රශ්නේ.
සමානාත්මතාවය ඔව් සමානාත්මතාවයට සිංහලෙන් සමානාත්මතාවය කියන එකට ඉංග්‍රීසියෙන් ඔබතුමා කිව්ව දේ මම හිතන්නේ ඒක තමයි වචනය equanimity equal කියන අදහස සමාන equalize කියන්නත් පුළුවන් හැම දෙයක්ම සමාන කිරීම කියන කාරණය කොහොම හරි මේ දැන් උපේක්ඛා ඔබතුමාගේ වචනවල වරදක් නැහැ ඉතින් උපේක්ඛා පාලියෙන් උපේක්ෂා සංස්කෘත භාෂාවෙන් සිංහලෙනුත් ඔය දෙකම භාවිතා වෙනවා කොහොම හරි මේ
අපිට සුජාති අපිට ශ්‍රවණයේදී බාධාවක් වුණාද සර් කීප එක
නැහැ
හොඳින් ඇහුණා මේ ડોක්ටර් හේරත් මට නම්
මේ නැම කැස්සයි කැස්සේ ඇහුණා නම් ඇති හොඳට මේ උපේක්ඛාවේ එක ලක්ෂණයක් තමයි මේ කිසිම දෙයකට පක්ෂපාතී වෙන්නෙත් නැහැ විපක්ෂ වෙන්නෙත් නැහැ කියන එක. පක්ෂපාතී වෙන්නෙත් නැහැ විපක්ෂ වෙන්නෙත් නැහැ. ඒක අපක්ෂපාතීව සිටීම. එහෙම ඉන්න පුළුවන් නම් තමයි හැම දෙයකම හොඳ සහ නරක දෙකම හරියට දකින්න පුළුවන් වෙන්නේ. දැන් අපි මුලින්ම එක පැත්තකට ගියොත් කැමැත්තෙන් හරි එක පැත්තකට ගියොත් මොන හේතු නිසා එහෙම යන හේතුත් තියෙනවා පක්ෂපාතී වෙන හේතු තියෙනවා රාශියක් අපේ ආගම නිසා පක්ෂපාතී වෙන මේක මගේ ආගම කියලා මගේ සම්ප්‍රදාය මගේ රට මගේ පාරම්පරික විශ්වාස මගේ ගුරුවරයා දැන් මේ විදිහට මගේ කුලය මගේ පක්ෂය මේ විදිහට ඒ විදිහට දේවල් ඔලුවට ගත්තාම සංඥා ගත්තාම දික්ටි ගත්තාම ඊට පස්සේ වැහෙනවා වැහුනාම ඒ පැත්ත හරි හරි හොඳ ටික විතරයි පේන්නේ නරක පේන්නේ නැහැ නරකක් දැක්කත් එය හොඳින් වැහිලා යන ගතියක් තියෙනවා මේක හිතට කරන්න පුළුවන් දෙයක් ඒ ඡන්දේට කරන්න පුළුවන් දෙයක් තමයි ඡන්දයෙන් අපි අගතියට ගියාම අර නරක වහලා කැත වහලා නීරස වහලා දුර්ගුණ වහලා ඒ සියල්ලටම සුදුසායම් ගාලා ලස්සන චිත්‍රයක් හදලා අපටම පෙන්වන්න පුළුවන්. ඉතින් මේ දෙහෙම වුණාම අපිට පේන්නේ හොඳ විතරයි. ඒ වගේම ද්වේෂයෙන් අද්දට ගියාම වැරදි විතරයි පේන්නේ. අකමැතියගේ වැරදි පේනවා. කැමැතියගේ හොඳ පේනවා. නමුත් අපි න්‍යායාත්මකව දන්නවා හොඳ සහ නරක හැමෝම ළඟ අඩු වැඩි වශයෙන් තියෙනවා. 100%ක් හොඳති හොඳම තියෙන කෙනෙකුත් නැහැ 100%ක් නරකම තියෙන කෙනෙකුත් නැහැ. එහෙම දැනගත්තට මේ මෙහෙම දිට්ටිගත වුණාම දෘෂ්ටියකට ගියාම දැඩි ආකල්පයකට ගිහිල්ලා අපේ ඇස් දෙක වැහිලා ගියාම වෙන්නේ අර එක පැත්තක හොඳම පේනවා අනිත් පැත්තේ වැරදි ටිකම පේනත් සමහරට නැති හොඳත් පේන්න පුළුවන් නැති වැරදිත් පේන්න පුළුවන්. ඉතින් එහෙම පෙවුනහම අර ඇත්ත නෙමෙයිනේ අපි දකින්නේ යථාර්ථය නෙමෙයි දකින්නේ ඒ නිසා අපි ගන්න තීරණ වැරදි තීරණ වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම වැරදි ඉතින් වැරදි තීරණයක් ගත්තාම ඒක ක්‍රියාත්මක වෙන්නෙත් වැරදි දෙයක්, ඒ විපාකයක් ප්‍රතිඵලයක් වැරදි. නිසා උපේක්ඛාව කියන්නේ මේ මූලිකම ස්වභාවය මැද ඉන්න එක, කොයි පැත්තකටවත් යන්නේ නැතුව, පැත්තක් ගන්න නැතුව විමර්ශනයක් කරනවා. පස්සේ පැත්තක් ගන්න පුළුවන් පසුව. හැබැයි මුලින්ම පැත්තක් අරගෙන තීරණ වලට එනවා නෙමෙයි, මුලින් විමර්ශනයක් කරන්න පුළුවන්, සමබර කරලා හරියට තරාදියක් වගේ මේ පැත්තරයි මේ පැත්තරයි දාන්න තියෙන ඒවා දාලා සම්බර කරලා බලනවා. බැලුවට පස්සේ හරි පැත්ත කුමක්ද කියලා Tamanට තේරෙනවා නම් අන්න ඒ පැත්තට තීරණයක් ගන්න පුළුවන්. වැරදි පැත්ත ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. ඒ විමර්ශනයකින් පස්සේ විමර්ශනය කරන්න ඕනේ මූලිකම සුසුකමක් තමයි උපේක්ෂාව. උපේක්ෂාවෙන් තොරව කරනු ලබන විමර්ශන වලින් එන්නේ පක්ෂපාතී තීරණ. පක්ෂපාතී තීරණ ක්‍රියාත්මක කරන්න ගියාම තමයි Tamanට හානියක් වෙන්නේ, අනිත් අයට හානියක් වෙන්නේ.
කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් තීරණ ගැනීමට පෙර විමර්ශනය කරන්න. ඒ විමර්ශනය කිරීමෙන් ගන්නා තීරණ වලින් Tamanට සහ අනුන්ට හානියක් නොවන බවයි ඔබ තුමාගේ ඒ පැහැදිලි කිරීමෙන් අපිට අවබෝධ වුණේ. මේ උපේක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් තුමාගෙන් මම කරුණු අහන්න කැමැතියි. දැන් මේ උපේක්ෂාව කියන එක එතකොට කිසියම් පුද්ගලයෙක්ගේ ඇඟීමක්, සමහරටගේ හැකියාවක් වෙන්නත් පුළුවන්. මේ හැකියාව, මේ හැඟීම සමග ඔවුන් ඉපදී සිටිනවද නැත්නම් පසු කාලීනව මේක වර්ධනය කළ ගත යුතු දෙයක්ද?
ඔව්, මේ ඕනෑම හැඟීම් සහ ගුණාංග උපේක්ෂාවේ හැඟීම් පැත්තකුත් තියෙනවා, එහි හැකියාව කියන පැත්තකුත් තියෙනවා. ද හැඟීමයි හැකියාවයි දෙකක්, මේ දෙකේම එකතුවක් තමයි උපේක්ඛා කියන්නේ. එක විදිහකට උපේක්ඛාව හැඟීමක් විදිහට, මධ්‍යස්ථ හැඟීමක් විදිහටත් දැනෙනවා. අනිත් පැත්තෙන් ඒ හැකියාවක් විදිහට මේ කොහෙවත් පැත්තක් ගන්න නැතුව ඉන්න පුළුවන් හැකියාව, මදහත්ව විමසන්න පුළුවන් හැකියාව. එතන මේ හැකියාවන් සහ හැඟීම් මේ විවිධ මට්ටම් වල තියෙනවා. يعني පුද්ද එක එක්කෙනාට එක එක මට්ටම් වලින් තියෙන හැඟීමුත් එහෙමයි, හැකියාවනුත් එහෙමයි. ඉතින් එහෙම වෙන්න සමහර විට ඥානමය ලක්ෂණ බලපානවා ඇති. කියන්නේ පාරම්පරිකව එන ලක්ෂණ බලපානවා ඇති. සමහර කෙනෙකුට වැඩිපුර තරහ එන්න පුළුවන්. ඒ පාරම්පරිකවත් ඒ ස්වභාවය එන්න පුළුවන්. සමහර කෙනෙක් ඊර්ෂ්‍යා සාගත වෙන්න පුළුවන්. එතනත් සමහර විට ඒ ඇසුරු කරන අයගේ බලපෑම බලතර සමාජියත් බලපාන පාරම්පරික ලක්ෂණක් තියෙනවා. ඊළඟට උපතින් ගෙන ලක්ෂණක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේවා ඔය සියලුම හැකියාවන් සහ හැඟීම් බීජමය මට්ටමින් අපි හැමෝම ළඟ තියෙනවා. කිසි කෙනෙකු ළඟ මොනවත් නැහැ කියන්නත් බෑ, 100%ක් තියෙනවා කියන්නත් බෑ. එතකොට මේ හොඳ සහ නරක දෙකම උපේක්ඛාවක් තියෙනවා. සමහර කෙනෙක් ළඟ වැඩියෙන් තියෙන්න පුළුවන්. සමහර කෙනෙකු ළඟ උපේක්ෂාව අඩුවෙන් තියෙන්න පුළුවන්. කොහොම හරි මේ කොයි මට්ටමේ තිබුණත් උපේක්ෂාව කාටත් අවශ්‍ය දෙයක්. එහෙම නැත්නම් මේ ජීවිතේ වැටුනහම ආයි නැකිටින්න අමාරුයි. උපේක්ෂාව නැති කෙනෙක් වැටුනොත් නැකිටින්න අමාරුයි. ඒ උපේක්ෂාව තියෙන කෙනෙක් උනත් වැටෙන්න පුළුවන්. හැබැයි පහසුවෙන් නැකිටින්න පුළුවන්. ඒ නිසා මේ තමන් ළඟ මේ ගුණාංග මොනතරම් දුරට තියෙනවද කියලා හඳුනාගෙන ඒ අඩු තැන් පුරව ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකට තමයි භාවනාව කියන්නේ.
හොඳයි. උපේක්ෂාව අඩු වැඩි වශයෙන්, බීජ වශයෙන් අපි සියලු දෙනාටම තියෙනවා. අපි සමහරවිට ඒ සමග උප්පත්ති ලැබලත් ඇති. හැබැයි වඩා වැදගත් දේ තමයි මේ අපි සියලු දෙනාටම අවශ්‍ය වෙන උපේක්ෂාව, වුණුකලේ උපේක්ෂාව හඳුනාගෙන ඒ ලක්ෂණය අපේ ජීවිතයට එකතු කර ගැනීම සහ වර්ධනය කර ගැනීම. ඒත් සමග ඔබතුමා ඉතාමත් වැදගත් තැනකට අපි වැඩගෙන ආවා කියලා මට හිතෙනවා. හොඳයි, එහෙමනම් අපිට කිසියම් ආකාරයක ඉඟියකුත් ඔබතුමා දුන්නා. කොහොමද මේ උපේක්ෂාව අපි වර්ධනය කරගන්නේ?
උපේක්ෂාව මේ මුලින්ම අපි කොතනද ඉන්නේ කියන එක අපි අඳුනගන්න ඕනේ. මේ මොනතරම් මැදහත් තැනකද ඉන්නේ? මැදහත්තු ඉන්න පුළුවන් තැන් කොතනද? මැදහත්තු ඉන්නේ නැති තැන් කොතනද? පුළුවන් වුණත් මෙන්න මේ කාරණා පිළිබඳව අප ආවර්ජනයක් කර අඳුනගන්න ඕනේ. අතුම ගානේ මාසයකට වතාවක් හරි, සතියකට වතාවක් හරි, දවසකට වතාවක් හරි ඒ ගෙවුණු කාලයේ දිහා බලලා කොයි අවස්ථාවලද අන්තගාමී වුණේ, ගතීතු තීරණ ගත්තේ නැත්තේ, නොගතීතු තීරණ ගත්තේ, නොකලීතු දේවල් කියවුණේ, කියවීතු දේවල් කිව්වේ නැත්තේ, දැන් මේ විදිහට අපි දිහාම බලලා කිසියම් අධ්‍යයනයක් කරන්න ඕනේ. ඒ අධ්‍යයනයක් කරලා තමයි අපි ඉන්න තැන ඉස්සෙල්ලා අඳුනගන්න ඕනේ. ඉන්න තැන අඳුනගත්තොත් අපි ආයතන තැනට කොහොමද යන්නේ කියලා කෙටිම පාර, පහසුම පාර හොයාගන්න පුළුවනි. ඉතින් ඒ සඳහා මේ අනිත් අය අපි ගැන කියන දේවල් වලට ඇහුම්කන් දීමත් වටිනවා. සමහරට අපිට නොපෙනෙන දේ අපේ ගැනම, අප ගැනම බාහිර අයට පේන්න පුළුවන්. හැබැයි බාහිර අය කියන දේ මත යැපෙන්න හොඳ නැහැ. ඒවා පරම සත්‍යයක් විදිහට අරගෙන ඒ විදිහට සතුටු වෙන්නයි දුක් වෙන්නයි හොඳ නැහැ. අනිත් අයගේ ප්‍රශංසා හා විවේචන ඉදිරියේ නමුත් ඒවට ඇහුම්කන් දීම වටිනවා. ඇහුම්කන් දීලා ඒ කියන දේවල් අරගෙන ඒක එහෙමද කියලා අපි නැවත බලන්න ඕනේ. ඒ කියන දේ ඇත්තද? අපේ අතීතේ මතක් කරලා බලන්න පුළුවන්. ඒ වගේම වර්තමානයේ කරන දේ දිහා බලන්න පුළුවන්. අනාගතේ කරන්න සැලසුම් කරන අරාඳින දේවල් දිහත් බලන්න පුළුවන්. එහෙම බලලා මේ කරන විවේචන ඇත්තද කියලා බලන්න පුළුවන්. ඒ වගේ මොනතරම් සත්‍යයක් තියෙනවද? තමට පුංචි අසත්‍යයක් තියෙන්න පුළුවන්. එහෙ නැත්නම් භාගයක්ම බොරු වෙන්නත් පුළුවන්. 75%ක්ම බොරු චෝදනා වෙන්නත් පුළුවන්. නමුත් එහි 1% හරි ඇත්තක් තියෙනවා නම් ඒ තමයි වටින්නේ. ඉතින් මෙහෙම අපි දිහා බලලයි අනිත්‍යයෙන් ලැබෙන ප්‍රතිචාර ප්‍රතික්‍රියා විවේචනයි මේ දෙකම උදව් කරගෙන මුලින්ම මේ උපේක්ෂාව මධ්‍යස්ථ භාවයේ විවෘත භාවයේ අපක්ෂපාතී බව මොනතරම් දුරට ප්‍රායෝගික ජීවිතයේ තියෙනවද කියලායි බලන්න ඕනේ. මේ සිතිවිල්ලක් විදියට චෛතසිකයක් විදියට තියෙන කාරණේම නෙවෙයි අපේ සාමාන්‍ය ජීවිතය ඇතුළේ මේ උපේක්ෂාව මොනතරම් ක්‍රියාත්මක ක්‍රියාකාරී මට්ටමේ තියෙනවද. එහෙම අඳුනගෙන ඒ තියෙන තැනින් ඉදිරියට යන්න අපි වැඩපිළිවෙලක් හදන්න ඕනේ. ඉතින් ඒ වැඩපිළිවෙල පොදු වැඩපිළිවෙලක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලික කටයුත්තක් වෙන්නත් පුළුවන්. පෞද්ගලිකව කරන ඉතින් ඒ සඳහා දැන් භාවනාව කියන්නේ අපි පරියන්කගතවම කරන භාවනාව නෙමෙයි. පරියන්කගතව කරන භාවනාවෙන් කිසියම් ප්‍රේක්ෂාවක් ඇති වෙනවා. ආනාපාන සති භාවනාවෙන් එහෙම මේ අපි අපේ සියලුම අත්දැකීම් වලට මධ්‍යස්ථ වෙන්නයි පුහුණු වෙන්නේ. ආනාපාන සති භාවනාවෙන් මොන දේ ඇහුණත් ඒක මොන තරම් ලස්සන වුණත් මිහිරි වුණත් තාම කන්දොස් ක්‍රියාවක් වුණත් ඒ දෙකේදිම ඉන්න උත්සාහ කරන්නේ ආනාපාන සති භාවනාවේ මධ්‍යස්ථව. අර මිහිරි කියලා එහා ඉඳ යන්නෙත් නැහැ. අමිහිරි කියලා ගැටි ගැටි ඉඳ යන්නෙත් නැ. මේක සද්දයක් කියලා දැනගෙන නැවත හුස්මට එනවා. ඉතින් මේ දැන් මෙතනදී නිරායාසයෙන්ම දියුණු කරන ගුණයක් තමයි උපේක්ඛාව. ආනාපාන සති භාවනාව දැනගෙන වඩනවා නම් උපේක්ෂා වැඩෙනවා. මදහත් බව වැඩෙනවා. ඒතර ඇඟේ වේදනාව කෙරෙහිත් උපේක්ෂා සාගතව ඉන්න උත්සාහ කරනවා. ඒ රිදෙනවා. වෙනතන රිදුන කියන එකට ද්වේෂයක් ඇති කරගෙන බයක් ඇති කරගෙන ජහට මෝහයෙන් රැවටිලා අර පහසුවට ඡන්දයක් ඇති කරගෙන විනාඩියෙන් දෙකෙන් ඉරියව් එහාට හරවනවා මෙහාට හරවනවා. නමුත් මෙතනදී අපි උත්සාහ කරන උපේක්ෂාවෙන් ඉන්න. ඒ සැප තිබුණත් එකයි දුක තිබුණත් එකයි කියලා ඉන්න උත්සාහ කරනවා. ඒව ගැන වැඩි හිතන්නේ නැහැ, විඳින්න යන්නෙත් නැහැ, නැවත නැවත හුස්මට එනවා. දැන් හුස්ම කියන්නේ හුස්මේ ලක්ෂණ ගණනාවක් තියෙනවා. ප්‍රධානම ලක්ෂණ දෙකක් මේ මාතෘකාවට අදාළව මතු කළොත්, එකක් තමයි නැතුම් බැරි දේ හුස්ම ජීවිතේට. තව නැතුව බැරි දේවල් ඇති, නැතුව බැරි අයත් ඇති. නමුත් ඒ සියල්ලුන් සියලු දෙනාම අතර හුස්ම තමයි එක මොහොතකටවත් නැතුම් බැරි දේ. මොහොත කියන්නේ තප්පරයෙන් වෙන්න පුළුවන්, විනාඩි කිහිපයක් හරි නැතුවම බැරි දේ හුස්ම. දෙවෙනි කාරණය තමයි මෙලෝ රහක් නැති දේත් හුස්ම. කිසිම රහක් නැහැ. සුවඳක්, ලස්සන පාටක්, හැඩයක්, මෘදු ස්පර්ශයක්, මේ කිසිම දෙයක් නැති දෙයක් හුස්ම. කිසිම දෙයක් නැතුවට එක නැතුවම බැරි දෙයි, මෙලෝ රහක් නැති දෙයි, දෙකම එකයි. දැන් භාවනාවේදී, ආනාපාන සති භාවනාවේදී අපිට කියනවා එහෙම දෙයක් එක්ක ඉන්න, එක පැත්තකින් නැතුව බෑ. හැබැයි අනිත් පැත්තෙන් අප කවුරුවත් හුරු වෙලා නැහැ මෙලෝ රහක් නැති දෙයක් එක්ක පැයක් එකමාරක් ඉන්න. තප්පර දෙකක්වත් ඉන්න බෑනේ, මොනව හරි රහක් හොයනවා. ඇඹුල් රහක් හරි, තිත්ත රහක් හරි, මොනව හරි. මේ කිසිම දෙයක් නැති දෙයක් එක්ක කොහොමද පැයක් දෙකක් ඉන්නේ? එක දවසක් නෙමෙයි, හෙටත් අනිද්දාත් මාස ගණන් අවුරුදු ගණන්. ඒතර එතන හුරු වෙන්නේ අර මධ්‍යස්ථ ස්වභාවය තමයි. හොඳ හෝ නරක දෙකම ගන්නේ නැතුව එහෙම නැති දෙයක් එක්ක සිටීමෙන් දියුණු වෙන්නේ උපේක්ෂාව. ආනාපාන සතියෙන් ওই දෙපැත් දෙවිදියටම උපේක්ෂාව දියුණු වෙනවා. දැන් මේ ඒ දියුණු වෙන බව අපි දැනගන්න ඕනේ. දැනගත්තේ නැත්නම් ඒ ප්‍රයෝජනයක් ගන්න බැහැ. ඒ ප්‍රයෝජනයක් ගන්න කොහොමද? ඉන් පස්සේ භාවිතයට ගියාම, ජීවිතයට ගියාම අන්න අපි කලබල නොවි ඉන්න පුළුවන්. බලන්න ඕනේ අර උපේක්ෂාවෙන් උදව් අරගෙන කලබල වීම අඩු කරගන්න. සතුටෙන් කලබල වීමයි අසතුටෙන් කලබල වීමයි මේ දෙකම අඩු කරගන්න උත්සාහ කරන්න ඕනේ. මේ සමහර අය වැඩිපුරම කෙනෙකු කලබල වෙන්නේ අසතුටින් වෙන්න පුළුවන්. අසතුටේදී හැබැයි සතුටෙදි හුඟක් කලබල වෙන අය ඉන්නවා. ඒතර මේ දෙකේදීම ටිකක් ගාක් උඩ පයින්නෙත් නැතුව, හොඳටම පහළට වැටෙන්නෙත් නැතුව මානසිකව ඉන්න, අර භාවනාවෙන් ඇති කරගත්ත සම්බරතාවේ ඒ උපකරණේ එතෙන්ට ගෙනල්ලා ඒ උදව් අරගෙන ජීවිතේ සම්බර කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. උත්සාහ නොකළොත් භාවනා කරන වෙලාවට හොඳ උපේක්ෂාවකින් ඉන්නවා. හැබැයි සාමාන්‍ය ජීවිතයට ආවහම හරි හිතිය කෙනාම තමයි.
හරි, අපිට නැතිවම බැරි දේ තුස්මයි, හැබැයි මෙලෝ රහක් නැති දේ තුස්මයි. ඒ නැතිවම බැරි දේ මෙලෝ රහක් නැති දේ සමග පැයකමාරක් සමගත කර විට උපේක්ඛාව, උපේක්ෂාව නිරන්තරයෙන් අපිට සමග වර්ධනය වෙන බවයි උතුමා සඳහන් කරේ. හඳුනා ගන්න විශේෂයෙන්ම මාසයකට වතාවක්, සතියකට වතාවක් හෝ දවසකට වතාවක් තමන්ගේ මානසික මට්ටම, ඒ වගේම තමන් යා යුතු තැන තීරණය කරන්න අවංකව දෙන්න ඔබගේ මිත්‍රයන්ට. හැබැයි ඒ කියන සියලු දේ විවේචනය දෙස බොහොම විවෘත මනසකින් බලන්න. ඉතින් මේ සියලුම උපදෙස් මම හිතන්නේ අපි සියලු දෙනාටම ඉතාමත් වටිනවා. එස උපේක්ෂාව වඩා ගැනීමේදී මේ සිහියෙන් ඉන්න එක, එහෙම නැත්නම් අපේ ආනාපාන සති භාවනාව වර්ධනය කිරීම වඩා වැදගත් කියලා ඔබතුමා සඳහන් කර. දැන් ඔබතුමා කිව්වා මේ සතුටෙන් කලබල වීම සහ අසතුටෙන් කලබල වීම කියලා. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් කියවොත්, දැන් කෙනෙක් කිසියම් ආකාරයක ජයග්‍රහණයක් ලබනවා, විභාගයෙන් සමත් වෙනවා, දරුවෙක් විභාගයෙන් සමත් වෙනවා, අවලි සියලු දෙනාම හරිම සතුටටපත් වෙනවා, ඒ සතුට සැමරීම ලොකල යුතු දෙයක් කියලා හිතනවාද? එහෙම නැතිනම් මොකද්ද මේකේ සීමාවන්?
අමාරුවේ දාන ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ. මේ උත්තර දීලත් බැරි, නොදිත් බැරි. සතුට විඳින දෙයක්, සතුට විඳින්න පුළුවන් දෙයක්, විඳිය යුතු දෙයක්. සතුට විඳීම නොකළ යුතු දෙයක් විදිහට කොහෙවත් කියලා නැහැ දහමෙත්. විඳිය යුතු සතුටවල් ගැන, සතුටවල් ගණනාවක් ගැන දහම කතා කරනවා. අපේ දක්ෂතා ගැන සතුටු වෙන්න. දැන් ඔය සාමාන්‍ය ආධ්‍යාත්මික ජීවිතයක් ගත නොකරන කෙනෙකු වුණත්, සාමාන්‍ය ලෞකිකම කියන කෙනෙකුට වුණත් සතුටු විය හැකි කාරණා හතරක් ගැන කතා කරනවා. එකක් තමයි තමන්ට තියෙන දේවල් ගැන සතුටු වෙන්න, ලැබෙන දේ ගැන සතුටු වෙන්න, ඉතුරු විභාගයක් සමත් වුණොත් ඒ ගැන සතුටු වෙන්න. ඊළඟට ආදායමක් තියෙනවා නම් සතුටු වෙන්න, නිරෝගී නම් සතුටු වෙන්න, ඒ කියන්නේ යාළුවන් ඉන්නවා නම් එක්කෙනෙක් හරි සතුටු වෙන්න. ඉතින් තියෙන දේවල් ගැන සතුටු වෙයි. ඊළඟ දෙවෙනි සතුට තමයි තියෙන දේවල් වලින් ප්‍රයෝජන ගන්නවා කියලා සතුටු වෙයි. දැන් කෙනෙක් ඉන්න පුළුවන් තියෙනවා දැනුම, ලොකු දැනුමක් තියෙනවා, හැබැයි කිසි ප්‍රයෝජනයක් නැහැ. නැත්තම් ධනෙ තියෙනවා, එහෙම නැත්නම් දේපල තියෙනවා, ගෘහ උපකරණ තියෙනවා, ඒවා තියෙනවා කීකේ සතුට වෙනවා මිසක් කිසි ප්‍රයෝජනයක් ගන්න නැහැ. ඒතර එයාට තියෙන එක සතුටක් විතරයි, අත්තිසුඛේ විතරයි තියෙනවා කියන සතුට තියෙනවා. හැබැයි භෝග සුඛ නැහැ, ඒවයි විඳින සුඛයක් නැහැ, පරිභෝජනය කිරීමේ සුඛයක් නැහැ. ඒ සතුටක් තමයි, ඒ සතුටත් ඕන කෙනෙකුට විඳින්න පුළුවන්, ඒක වරදක් නැහැ. ඒතර ඊළංකාණේ තමයි අනන සුඛේ, නැයි නැතිකම නැයි අඩුකම ගැන හිතලා සතුටු වෙන්න. ඉතින් හැබැයි මේ තියෙන ආර්ථික ක්‍රමයයි ලෝක යන ක්‍රමයත් එක්ක දැන් අපිට ඉහළින් පාලකීන්ගෙන් රජවරුන්ගෙන් පවා ලැබෙන ආදර්ශය තමයි හරි ආඩම්බරයෙන් කතා කරන්නේ මෙච්චර ණයක් ගන්න පුළුවන් වුණා, මෙච්චර ණයක් අපිට දෙන්න යනවා. ඉතින් මේක ආඩම්බර විය යුතු, සතුටු විය යුතු, සාද පැවැත්විය යුතු දෙයක් විදිහට තමයි තේරෙන්නේ මේ ණය වීම. හැබැයි එහෙම නෙමෙයි, ණය නොවී ඉන්න පුළුවන් නම්, තියෙන ණයක් හරි ගෙවලා නිදහස් වෙන්න පුළුවන් නම් ඒ තමයි සතුටු වෙන්න ඕනේ කාරණය. හතරවෙනි කාරණේ අපේ ළඟ තියෙන මේ නිවැරදිතාවය, අපෙන් වැරද්දක් වුණේ නැහැ කියලා සතුටු වෙන්න. දැන් වැරද්දක් වුණාම හරියට කම්පා වෙනවා. හැබැයි වැරද්දක් නොවුණාම අපේ ළඟ නිවැරදිතාවයන් තියෙනකොට මේවා අපි ගණන් ගන්නෑ. අනිත් ළඟ තියෙන ඒවා ගණන් ගන්නෙත් නෑ. යාගෙන් වැරද්දක් වුණාම ලොකුවට ගන්න. ඉතින් මේ වගේ මේ මූලික සතුට මේ හතර ප්‍රශ්නයක් නෙමෙයි. අහිංසක සතුටවල් කාටවත් කරදරයක් කරන, හිංසා කරන සතුටවල් නෙමෙයි. ඉතින් ඒ නිසා විභාගයක් දරුවෙක් සමත් වුණාම ඒකට සතුටු වීම, දරුවට යහපතක් වෙන විදියට සතුටු වීම, ඒකට අනිත්‍යයට යහපතක් වෙන විදියට සතුටු වීම, ඒක දරුවව අගය කිරීම, තව ඉගෙන ගන්න අගය කිරීමක්, දරුවගේ දක්ෂතා අගය කිරීමක්, ඒක කිසි වරදක් නැහැ. දරුව බලාපොරොත්තු වෙන්නත් පුළුවන්, බලාපොරොත්තු වෙන කිටු කරන එකත් හොඳයි. හැබැයි ඉතින් අර අසමත් වුණු ඒ මට්ටමට එන්න බැරි වුණු අය මේකෙන් රිදෙනවද කියලා ටිකක් බලලා ඒ අයටත් කිසියම් සාධාරණයක් කරන්න පුළුවන් නම්, එකම පවුලක ඉන්න පුළුවන්, එක්කෙනෙක් විභාගය හොඳට සමත් වෙනවා, අනිත් කෙනා එහෙම සමත් වෙන්න බෑ එකම පවුලේ. දැන් මේ බඳු අවස්ථාවල මේ අරයට රිදවන්නත් එක්ක මේ අර සමත් වුණු කෙනාව ඉහලින් අගය කරන්න පුළුවන්. ඉතින් ඒක නම් එපමණ හොඳ දෙයක්, බුද්ධිමත් දෙයක් කියන්න බෑ. දැන් මෙතින්දී මේ පහුගිය දැන් සාමාන්‍ය පිළ ප්‍රතිපලාවන එයාවහම මේ එක මේ විදුහල්පතිනියක් එතුමියගේ දියණිය ඒ නමයක් එක්ක සමත් වුණා. ඉතින් ඒ දියණියකට මේ අම්මා ඇහුවා මොනවද ඕනේ? දුවට මොනවද ඕනේ? ගමනක් යන්න ඕනද? සංචාරයක් යන්න ඕනද? ඇඳුම් ඕනේද? මොනවද ඕනේ? ඕන එකක් කරන් දෙන්න. ඒතරේ දියණිය අම්මා ටිකේ මට දවස් දෙකක් නිල්ලඹ ගිහිල්ලා ඉන්න දෙනවා නම් හොඳයි කියලා. එච්චරයි ඉල්ලුවේ. ඉතින් දැන් මේ සතුටු වෙන්නේ, සතුටු සාධපවත් ගන්න ඕනේ දරුවා සතුටු වෙන විදියට, දෙමව්පිය සතුටු වෙන විදියටම නෙමෙයි. ඒක දරුවා මිත් එක්ක කතා කරලා තමාට දරුවන් ඉන්න පුළුවන් ඕනෙම නැහැ කියන එක. හැබැයි ඉතින් මේක අම්මලා තාත්තලට තමයි ලොකු ජයග්‍රහණයක්. ඒ විශේෂත්වයෙන් සමත් වුණා, ශිෂ්‍යත්වයේ මේවා ඒකම අනිත් පැත්තටත් එනවා. ඒ කියන්නේ විභාගයක් අසමත් වුණාම ඒ පීඩනේ එහෙම එනවා. ඒ ගැනත් හිතන්න වටිනවා.
සතුටු වෙීමේදී ඒ සතුටු වෙන පුද්ගලයාගේ අවශ්‍යතාවය එහෙම නැත්නම් ඔව් කුමන යහපත් කාරණයකදී සතුටු වෙන්න සූදානම්ද? ඒ සඳහා උනන්දු කිරීම සහ අපි සතුටු විය යුත්තේ එමෙත දෙමව්පිය හැටියට අපි අපිට අවශ්‍ය ක්‍රමවේද තෝරා නොගත යුතුයි කියයි ඔබතුමා සඳහන් කරේ. එන් ඔබතුමා දැන් ජයග්‍රහණය සැමරීම වරදක්ද කියන එකට දුන්න උදාහරණ කියපු පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා. මේ අනිත් පැත්ත අපිට හමු වෙන බොහෝ වෙලාවට විභාග ප්‍රතිඵල ආපු දවස්වල දරුවන් දැරියන් ඔවුන් විභාගයේ අසමත් වූ හේතු නිසාම දුකටපත් වෙලා විභාගයේ සමත් වූ තුමයි කියා කිසියම් නීතියක් දමාගෙන සිටින හේතුව නිසා වෙන්නේ නැති ඔවුන් ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. දැන් මම කැමති මේ මාතෘකාවගෙන තව කිසියම් ආකාරයක පැහැදිලි කිරීමක් කර ගැනීමට. මේ දැන් මේ උපේක්ඛාව කියා හඳුන්වන්නේ මේ අෂ්ටලෝක ධර්ම වලින් නොසැලී ජීවත් වීම කියා මා සමහර පොත්පත්වල කියවත් වෙනවා. මේ ගැන ඔබතුමාට යමක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.
අටලෝ ධර්ම කියන්නේ ලෝකෙට ඇති දේවල්, ලෝක ස්වභාවයන්. ලෝක ස්වභාවයන් අටක් ගැන මෙතනදී කතා කරනවා. තව ලෝක ස්වභාවයන් තියෙන්න පුළුවන්. හැබැයි මේ මූලික වශයෙන් මේ ජීවිතයකට ඇවිල්ලා වදින ජීවිතය කියන මේ කතුරුංචිල්ලාවක් වගේ දෙයක් නම් ඒ කතුරුංචිල්ලාවේ ස්ථාන අටක් වගේ අරගෙන මේ කියන්නේ එක එක තැන එක එක විදිහට අපිට බොහෝ ලාභ ලැබෙනවා බලාපොරොත්තු නැටත් වැඩිය. ඒ වගේම තිබිච්ච දෙයක් නැති වෙන්න පුළුවන්. හරියට පිරිසෙ ඉන්න පුළුවන්, තනි වෙන්නත් පුළුවන්. බොහොම සැප තියෙන කාල, දුක් තියෙන කාල, ප්‍රසංසාහන කාල, බැනුම් වහන කාල. ඉතින් මේ විදිහට අටක් අරන් තියෙනවා. මේ ඒකින් කියන්නේ බෑ ලෝක ධර්මතා තියෙන්නේ අටයි කියලා. හැබැයි මේවා ප්‍රධාන මූලික ධර්ම, මූලික ලෝක ස්වභාවයන්, නිතර නිතරම කැරකෙන දේවල්. ඉතින් සාමාන්‍යයෙන් මේ රවුමේ අපි දැන් හතරකට කැමති. සාමාන්‍ය හිතක් ලාභයට කැමති, ප්‍රශංසාවට කැමති, යසට කැමති, සැපට කැමති. ඉතින් මේවට ඇන ගහලා නවත්ත ගන්න බලනවා. මේ රෝද කැරකෙන්න නොදී මේවට මොනවා හරි තිරින්ග දාලා නවත්තනවා. මේ එකක් ආවම එතනින් නවත්තන්න හදනවා. හැබැයි මේවා අපිට නවත්තන්න බෑ. මොකද මේවා ලෝක ධර්මතා. අපේ ධර්මතා නෙමෙයි. ලෝක ස්වභාවයන්. හරියට ඉර නවත්තන්න හැදුවා, හඳ නවත්තන්න හැදුවා, පෘථුවිය නවත්තන්න හැදුවා වගේ දෙයක්. ඉතින් ඒව නවත්තන්න බෑ. බැරි වුණත් අපි හිතනවා පුළුවන් කියලා. ඒ හිතන නිසා තමයි කම්පාවටපත් වෙන්නේ. ඉතින් මේවා කැරකෙන දේවල් විදියට දකින්න පුළුවන් නම් එනවා, තියෙනවා, නැති වෙනවා. එළි වෙනවා, රෑ වෙනවා. වහිනවා, පායනවා. දැන් මේ තමයි ස්වභාවය. එතකොට මේ ස්වභාවය දකින්න ඕනේ. මේ වගේ තියෙන తాවකාලික බව. ජයග්‍රහණේ හා පරාජයන් සැපහදුක් මේ ඔක්කොම తాවකාලිකයි. සදාකාලිකවම සැපකුත් නැහැ, සදාකාලික දුකකුත් නැහැ. ඒතර ඒ තමයි උපේක්ෂාවේ ඉහළ තත්ත්වය. ඒ කියන්නේ අවබෝධයෙන් ඇති වෙන උපේක්ෂාව. අර ආනාපාන සති භාවනාව මූලික අවස්ථාවේ මා විස්තර කරේ අවබෝධයෙන් ඇති වෙන උපේක්ෂාවක් නෙමෙයි. සද්දයක් ඇහෙනවා, ඒක ලස්සනයි, ඇදිලානවා, අපි ආපහු ගේනවා මෙහාට. ගැටෙනවා සද්දයක් එක්ක, ගැටෙන්න දෙන්නෙත් නැහැ, ආපහු ගේනවා. එතන ඇති වෙන්නේ පුහුණුව නිසා ඇති. අපි හිත පුහුණු කරනවා මිහිරි දෙයට ඇලෙන්නේ නැතුව ඉන්නත්, අමිහිරි දෙයට ගැටෙන්නේ නැතුව ඉන්නත්. ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට ඇති වෙන උපේක්ෂාවක්. හැබැයි මෙතනදී එන්නේ පුහුණුවට එහා ගිය අවබෝධය නිසා ඇති කරගත යුතු ඇති වෙන උපේක්ෂාවක්. ඉතින් හොඳම දේ තමයි මේ හැම අත්දැකීමක්ම අත්දැකීමක් ඇතුළෙම අපි ඉන්නවා කිසියම් කාලයක්. සතුට කියන අත්දැකීම ඇතුලේ අපි ඉන්නවා ටික කාලයක්. ඊළඟට දුක කියන අත්දැකීම ඇතුලෙත් ඉන්නවා. ප්‍රශංසා අත්දැකීම ඇතුලෙත් ඉන්නවා. මේ අත්දැකීම ඇතුලට අපි යනවා. කොපමණ කාලයක් ඉන්න පුළුවන් වේද දන්නේ, හැබැයි එනවා. මේක හරියට ජීවිතේ හරියට පේන්නේ මේ උන්චිල්ලාවක් වගේ. උන්චිල්ලාවක අපි පදිනවා එක පැත්තකට. හැම වෙලේම ඉදිරියට ඉහළට උන්චිල්ලාව පදිනවා. මෙතන අපි සතුට සැප කියන එක උපරිමයට බදින. උපරිමයට යනවා උඩට. යන්න පුළුවන්. ඒ හරියට වීර්යය කළොත්, හරියට උන්චිල්ලාව හොඳට ශක්තිමත්ව තියෙනවා නම්, පටවලවා ගන්න නැතුව පදින්න පුළුවන් නම් යන්න පුළුවන්. ඉතින් ඒ ඒ සතුටේ උපරිමේ ස්පර්ශ කරන්න පුළුවන් කෙනෙකුට තමන්ගේ වීරියන් අනිත් කෙනාට මට්ටමට නෙමෙයි තමන්ගේ වීරිය අනුව යන්න පුළුවන් උපරිම ප්‍රමාණයට යන්න පුළුවන්. හැබැයි අපව වෙන්න වෙනවා. ඉතින් අපව වෙන්නේ අර මොන්චිල්ලා නැවතිලා තියෙන තැනට නෙමෙයි පිටිපස්සට යනවා. අර තරම් දුරක් නොගියට පිටිපස්සට යනවා. පිටිපස්සට පදින්න ඕනේ නැහැ මොන්චිල්ලාවක්. පදින්න ඉස්සරහට. හැබැයි ඒ අපි ඉදිරියට පදින බලයම තමයි ඒ අපි ඉදිරියට පදින්න යොදවන බලයෙන් කොටසක් මොන්චිල්ලාව තියාගෙන අපිව තිබ්බටත් වැඩිය පස්සට ගෙනියනවා. හිතරයි අපේම මේ සතුට සැප හොයාගෙන යන්න ගන්න උත්සාහයේ ඒකේ ආයෝජනයේම කොටසක් තමයි දුක නිස්පාදනය කරන්නත් භාවිතා වෙලා තියෙන්නේ. කොහොම හරි ඉතින් අපි මෙතන නවතින්න බලනවා. එතන නවත්ත ගන්න නෑනේ. කොහෙම අවකාශයේ උන්චිල්ලාවක් නවත්ත ගන්න නෑ. එයා අතාරිනවා. අතාරියම ඉතින් ආපහු වෙන්න වෙනවා. ගිහිල්ලා ඔන්න දුක කියන පැත්තට යනවා. අටලෝ දහමේ ඉතින් අලාභයට යනවා. නින්දාවට යනවා. ඒ පැත්තට යනවා. එතෙන්ට ගියාම ඇයි අපි මෙතෙන්ට එන්නේ? ආවේ. අපි මෙතෙන්ට පැද්දේ නෑනේ ජීවිතේ. ගෙනෑවේ නෑනේ. ඇයි ආවේ? ඉතින් කම්පා වෙනවා. හැබැයි එතනත් ඉන්න බෑ. ඉදුවට ඉන්න බෑනේ ඉන්නෙත් නෑ. අපි ඉදුවට දුක සදාකාලිකයි කියලා දුක සදාකාලික නෑ. එතනොත් ආපහු වෙනවා. ඉතින් හොඳට ජීවිතේ දිහා ටිකක් කාලයක් අරගෙන බැලුවොත් තප්පරයක් දෙකක් නෙවෙයි. සතියක් මාසයක් මාස තුනක් අවුරුද්දක් අවුරුදු පහක් පහුගිය අවුරුදු 10 එහෙම බැලුවොත් පේනවා මේක දෝලනයක් තියෙනවා. ඔන්චිල්ලාවක් වගේම තමයි ජීවිතේ. ඒතර එක පැත්තක් හොඳයි. සැපයි. අනිත් පැත්ත දුකයි කරදරයි. දැන් හැබැයි දෙපැත්තටම ජීවිතේ කියන එක දෝලණය වෙනවා. එහෙම නැත්නම් මැරෙන්න ඕනේ. මැරුණොත් තමයි නවතින්නේ. නැත්නම් ජීවිතේ දෝලණය වෙනවා. මෙහාටයි මෙහාට. එතකොට මේකේ වැදගත්ම දේ තමයි මේ එකම අත්දැකීමක්වත් අපව සතහටම නවත්ත ගන්න නැහැ තමන් ඇතුලේ. දුක නවත්ත ගන්නෙත් නැහැ. දුම්නස නවත්ත ගන්නෙත් නැහැ. අලාභේ නවත්ත ගන්නෙත් නැහැ. ලාභේ නවත්ත ගන්නෙත් නැහැ. මේ සියලුම අත්දැකීම් తాවකාලික ලැබුම්හල් පමණයි ජීවිතේට. తాවකාලික නවාතැන් පොළවල් පමණයි ජීවිතේට. ජීවිතේ කියන්නේ නොනවතින දෝලනයක්. මෙන්න මේ ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන් නම් අප තුලින් හා අනිත් අය තුලින් එවිට ඇති වෙනවා මේ මේ දෙපැත්ත ගැනම ඉරපේක්ෂ හැඟීම. මේ දෙපැත්තම අපේක්ෂා නොකරන තැනකට එනවා. මෙතන ඉඳ හිතන්නෙත් නැහැ. අතනින් ඉක්මනට යන්න හිතන්නෙත් නැහැ. ඔබ හිතුවත් නැතත් මෙතන ඉන්නත් බෑ මෙතනින් ඉක්මනට යන්නත් බෑ. හැබැයි මේ දෙක අතර ජීවිතේ දෝලණය වෙන බව දකින්න පුළුවන් නම් එතෙන්දී ඇති වෙනවා ලොකු කලබල නොවන ගතියක්. ඒ කලබල නොවන ගතිය තමයි ස්ථාවර ජීවිතයක් හදලා දෙන්නේ. ස්ථාවර කියන්නේ දෝලණය නොවන ජීවිතයක් නෙමෙයි. ජීවිතේ දෝලණය වෙනවා. අටලෝ දහම දෝලණය වෙනවා. හැබැයි කලබල නොවන කෙනෙක් බිහි වෙන්නේ ප්‍රසූත වෙන්නේ උත්පත්ති ලබන්නේ ඒ දෝලණය වෙන ජීවිතය පිළිබඳ ලැබෙන අත්දැකීම.
කලබල නොවන කෙනෙක් ප්‍රසූතවන්නේ දෝලණය වෙන ජීවිතයේ තුලින් ලබන අත්දැකීම තුලයි. කොතරම් වටිනා පැහැදිලි කිරීමක්ද කොතරම් ගැඹුරු පැහැදිලි කිරීමක්ද ඒ තුර ඔබතුමා අපිට වසක් කර දුන්නේ. දැන් අපි පැයක පමණ කාලයක් ඔබතුමා සමග සාකච්ඡාවක් ඇති කරා. මේ මොහොතේ සිට අපේ කල්‍යාණ මිතුරන්ට සමුපතියන්ට සම්බන්ධ වී ඇති ඔබගේ ප්‍රශ්න කෙලින්ම යොමු කිරීමෙන් එහෙම නැතිනම් අපේ chat box එක යොමු කිරීමෙන් අපේ ගුරුතුමන්ගෙන් මේ ප්‍රශ්න ඇසීමට ඔබට අවස්ථාවක් තියෙනවා. කිසියම් කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබට කතා කර හැකි අපේ ගුරුතුමන් සමග කෙලින්ම. හොඳයි. ඒ ගැඹුරු පණිවිඩයත් සමග ඔබතුමා ලබා දුන් මේ ඉතාමත්ම ගැඹුරු පණිවිඩයක් සමග අපිත් කුඩා කාලේ උන්චිල්ලා පැදලා තියෙනවා. හැබැයි මේ තරම් ජීවිතයේ මේ විදිහට උන්චිල්ලාවකට සමාන කිරීමක් එහෙම නැත්නම් දෝලණය වෙන දෙයකට සමාන කිරීමක් මගේ හදවතට දැනුනේ අද දවස තුළයි. අවර ප්‍රශ්න ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මේ මම හිතන්නේ මේ ප්‍රශ්නේ තමයි මේ අද මාතෘකාව තෝරා ගැනීමට විශේෂ හේතුවක් වුණේ. ඒ නිසා මේ ප්‍රශ්නය අහන්න මම කැමති. අපේ කල්‍යාණ මිතුරෙක් යොමු කරලා තියෙන ප්‍රශ්නය. මේ දවස්වල අපේ රටේ මේ බදු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ යොමු කරන්නේ ඒ බද්ද සම්බන්ධයෙන් තමයි. අපි සියලු දෙනාටම බදු ගෙවන්න සිද්ධ වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඉතින් ජීවන අරගලයේදී මදහත් සිතක් පාත්වා ගැනීම පිළිබඳව අපගෙන කරුණාවෙන් උපදෙස් ලබා දෙන්න ගුරුතුමනි, ඔබතුමා අපිට සම්බන්ධයෙන් දැන් සෑහෙන දුරට උපදෙස් ලබා දුන්නා. ඒ කලණි මුතුරා සඳහන් කරනවා උදාහරණයක් ලෙස මේ දිනවල බදු සංශෝධන පිළිබඳව බොහෝ පිරිස් කලබලව සිටින බව පෙනේ. එවන් අස්සාවල මදහත් සිතක් පවත්වා ගන්න කෙසේද? තමත් ප්‍රායෝගික ප්‍රශ්නයක්. අපි කලින් සඳහන් කළ ආකාරයට මේ වැඩසටහන පුරාවට බොහෝ ගැඹුරු ධර්ම කාරණාවට යෑමට වඩා අපි උත්සාහ කරන්නේ ඔබගේ ප්‍රායෝගික ප්‍රශ්නට උත්තර දීමට. ඒ නිසා මා කැමති මේ ප්‍රශ්නේ නැවතත් ඔබතුමාට යොමු කරන්න. මේ දිනවල බදු සංශෝධන පිළිබඳ බොහෝ පිරිස් කලබලව සිටින බව පෙනේ. මෙවන් අවස්ථාවල මදහත් සිතක් පවත්වා ගන්න කෙසේද?
ඔව්, දැන් මදහත් සිතක් පවත්වා ගන්න බැරි වෙන්නේ උපේක්ෂාවටත් බදු ගහන්න ගියොත් තමයි. උපේක්ෂාවට බදු ගහන්න ගියොත් නම් ටිකක් අමාරු වෙනවා උපේක්ෂාවෙන් ඉන්න. මොකද උපේක්ෂාවෙන් ඉන්න තරමට බදු ගෙවන්න වෙන නිසා. මේ උපේක්ෂාවට බදු ගහන්නේ නැති නිසා ඒක ලකූ දෙයක්. මෙන්න මොනවට බදු ගැහුවත් උපේක්ෂාව ටැක්ස් වෙන්නේ නැත්නම් උපේක්ෂාවෙන් අපිට ඉන්න පුළුවන් ඉන්න තරමට මේ වැඩියෙන් ඉන්න ඕනේ වෙන්නේ මෙහෙම ගැටලු අරුබුද තියෙන කාලෙක. එහෙම අරුබුද නැති කාලෙක නම් උපේක්ෂාව අවශ්‍ය නැහැ නේද? සාමාන්‍ය මේ චක්‍රයේ හිමීට කරගෙන කාලෙක නික නැවතිලා වගේ තියෙන කාලෙක ලොකු උපේක්ෂාවක් ඕනේ නැහැ. දැන් මෙතනදී එක කාරණයක්, එක පළවෙනි කාරණේ තමයි මේ බදු ප්‍රතිපatti ගැන මා දන්නේ නැහැ. ඇත්තට මේක මුලින්ම කියන්න ඕනේ මේ බදු මොකද්ද මේ සංසදයේ ආහඬ ලැබෙනවා, බදු ගෙවනවා, මිත්‍ර ගෙවන්නනවා කියන එක. හැබැයි ඇත්තට මේ ගැන මට ලොකු දැනුමක් නැහැ. මේ විෂය ගැනත් මේ වෙන්න යන දේ ගැනත් කලින් තිබුණු தත්ත්වය ගැනත් කොහොම හරි ආදායමින් හිතුවට වැඩි ප්‍රමාණයක් නැත්නම් මුලින් ගෙවුණු ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් බදු විදියට රජයට ගෙවන්න වෙනවා. සහ ඒ පිළිබඳව විවිධ තර්ක විතර්ක තියෙනවා. දැන් ඒවා මේ ඒවා හරිද වැරදිද, සාධාරණද අසාධාරණද, අසාධාරණනම් අයිතිසහගතනම් කොහොමද යුක්තියක් ඉටු කරගන්නේ, සාධාරණයක් ඉටු කරගන්නේ, දෙක වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක් හෝ ඒකට ගන්න ඕනේ ක්‍රියාමාර්ගය. ඉතින් ඒ අංශ වලට බාර දීලා දැන් මේ පළවෙනිම කාරණේ තමයි සාධාරණයේ කියන දේ නැති දෙයක්. ඒක එහෙම තියෙන දෙයක් නෙමෙයි. අපි මේ වචනේ තියනවා. නමුත් ඇත්තටම භාවිතයේ තුල ප්‍රායෝගිකව අඩුවෙන්ම තියෙන දේ තමයි සාධාරණ. දැන් කෙනෙක් සමාජයට කියන්න පුළුවන් අතීතයට ගියාම හරි හොඳයි, හරිම සාධාරණ සමාජයක් තිබුණේ. ඉතින් අතීතයට අපි එහෙම ගියන ඒ කාලේ කොච්චර හොඳේ අතීතය ගැන කතා කරන අපේ සීයලා ආච්චිලා කියන. සීයලාගේ ආච්චිලාගේ සීයලා ආච්චිලාත් එහෙම කියන්න ඇති. සමහර කෙනෙක් කියන බුලම් බුදුරජාණන් වහන්සේගේ කාලේ එහෙමනම් මොනතරම් සර්ව සාධාරණ යුක්තිගරුක ධාර්මිෂ්ඨ සමාජයක් තිබුණාද කියලා. ඒත් එහෙම නොතිබිච්ච බවට හොඳම සාධකයක් තමයි බුදුරජාණන් වහන්සේ එක්තරා සිටුවරියකට, විශාඛා කියන සිටු දියණියට කරන ප්‍රකාශයක්. මොකද එතුමිය ඇවිල්ලා මේ රජතුමාගෙන් සිදුවන අයිතු ආදායම් බදු ගැන මේ චෝදනාවක් කරනවා. කියන රජයේ රජතුමා අයිතු විදියට මේ බදු ගන්නවා, මේ ව්‍යාපාර කරගෙන යන්න දෙන්නේ මේ කාරණේ කියලා ඒක සාධාරණයක් කළා දෙන්න, මේ අසාධාරණයි කියලා. ඉතින්දී බුදුරජාණන් වහන්සේ රජුරුවන් කියලා එතන මේ ඇඩ්වොකේට් ජොබ් එකක් කරන්න යන්නේ නැහැ. මේ ප්‍රශ්නේ අරන් ගිහින් විසාකාවට කියනවා සාධාරණේ හොයන්න යන්න එපා. සාධාරණේ හොයන්න යන කෙනා වෙහෙසටපත් වෙනවා. සාධාරණේ කියලා සර්ව සාධාරණ කියලා දෙයක් නැහැ. එහෙම එකක් නැහැ. සාධාරණයේ විහඤ්ඤන්ති. විහඤ්ඤන්ති කියන්නේ සාධාරණයේ වෙනුවෙන් ඒ සාධාරණයේ හොයන කෙනා අවසානයේ වෙහෙසටපත් වීමක් විතරයි එන්නේ. ඒ මිසක් කවදාවත් සාධාරණී කියන එකක් මුණ ගැහිලා මේ ਸਰව සාධාරණත්වයේ මුණ ගැහිලා ਸਰව සාධාරණ වූ ජීවිතයක් සමාජයක් රටක් හදලා නෙමෙයි ජීවත් වෙන්න ලැබෙන්නේ. හැබැයි ඒ කියවෙන්නේ අසාධාරණයක් වුණාම නිහඬව ඉන්න ගොළුවත මුනිවත රකින්න කියලා නෙමෙයි මේ කියන්නේ. නමුත් මේ ਸਰව සාධාරණත්වයේ කියන එක මිත්‍යාවක්. ඒක හීනයක් පමණයි. කොයි කාලෙත් ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමා දැන් මේ බදු එන්න කලින් තිබුණ තත්ත්වය, ඒ කියන්නේ බදු ප්‍රතිපත්ති මොනවා හරි එන්න කලින් බදු ගෙවුවා හරි අඩුවෙන් ගෙවුවා හරි නොගෙවුවා හරි කාලයක් තිබුණානේ. ඒ නිසානේ දැන් මේ ප්‍රශ්නයක් වෙන්නේ. කුඹුර නොගෙවුණු කෙනෙකුට ගෙවන්න වෙනවා, අඩුවෙන් ගෙවපු කෙනෙකුට වැඩියෙන් ගෙවන්න වෙනවා. ඉතින් මේ එකක් තමයි මේ තිබුණුක් தත්ත්වය අපි හිතන් හිටියනම් ස්ථිර தත්ත්වයක් කියලා. අනේ එතන වැරදීමක්. අපි කලින් හිටිය தත්ත්වය ස්ථිර தත්ත්වයක් කියලා. ඒක දිගටම එහෙම ආගත්තියේ ඊයේ තිබුණා. ඒ නිසා හෙටත් තියෙන්න ඕනි කියලා අපි බලාපොරොත්තු වුණා නම් ඒ සාවද්‍ය බලාපොරොත්තුව. මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒකනම් බලාපොරොත්තු වෙන්න ඕනි. වෙනස් වෙන්න පුළුවන් කියන කාරණය. ඕනෑම දෙයක් වෙනස් වෙන්න පුළුවන්. කරන්න බැරි දෙයක් නැහැ. ඒ රජයකට කරන්න බැරි දෙයක්වත් නැහැ. මහජනතාවට කරන්න බැරි දෙයක්වත් නැහැ. විරුද්ධ පක්ෂයට කරන්න බැරි දෙයක්වත් නැහැ. ඒ වලන උගා දේවල් පුළුවන්. මහජනතාවටත් පුළුවන්. රජයකටත් පුළුවන්. අල්ලපු රටවල් වලටත් පුළුවන්. ඉතින් මේ සියලුම දේවල් මත පවතින දෙයක් තමයි සාධාරණත්වයේ කියන්නේ. නැත්තම් මොනම අත්දැකීමක් වෙනස් වෙන්න පුළුවන් කියන එක අපි හිතන්නේ නැහැ වෙනස් වෙන කල්. දැන් ටැක්ස් ගහන කල්ම අපි හිතුවේ නැහැනේ ටැක්ස් ගහයි කියලා. හැබැයි කලින්ම දැනගෙන හිටියනම් දවසක ටැක්ස් ගහන්න පුළුවන්. නැත්තම් වැඩි කරන්න පුළුවන් බදු. පඩි අඩු වෙන්න පුළුවන්. නිමාඩු දවස් වැඩි වෙන්න පුළුවන්. එක නැත්තම් වැඩ කරන දවස් වැඩි වෙන්න පුළුවන්. දැන් ඒ විදිහට මේ අපි මෙහෙම වෙන්න පුළුවන් කියන එක හිතන්න ඕනේ. එහෙම හිතන්නේ කියන එක දහම කියනවා. ਸਰව සාධාරණත්වයේ හොයාගෙන ගිහිල්ලා වෙහෙසටපත් වෙනවා. පත් වීමෙන් තමයි නවතින්නේ කියලා විසාකාවට අවවාද දුන්නා වගේම අපේ බුදුන් වහන්සේ නිතර මෙනෙහි කළ යුතු කාරණයක් විදිහට කියනවා. මේ තියෙන සියලුම වාසි සහගත දේවල් අවාසි සහගත දේවල් බවට පත් වෙන්න පුළුවන් කියන එකත් හිතලා තියාගන්න. එහෙම වෙන්න පුළුවන්. කවදා කොතනදී කවුරු නිසා වේද කියන එක දන්නේ නැහැ. නමුත් වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් එහෙම අපි හිතලා තිබුණා නම් මේ ඇති වෙන කම්පණය අඩු කරගන්න පුළුවන්. තුන්වෙනි කාරණිය තමයි මෙතනදී අපිට ජීවත් වීම පිළිබඳ ගැටලුවක් එනවද කියන එක බලන්න ඕනේ. ඇත්තට මේ විදියට බදු ගෙවුවට පස්සේ ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක් ඉතිරි වෙන්නේ නැද්ද? ඒ කියන්නේ හිතියා වගේ සුවපහසුවෙන් ඉන්න බැරිද? ඇත්තටම බැරිද? එහෙම නැත්නම් ඉතිරි කරපු ටික ඒ විදියට ඉතිරි කරගන්න බැරිද? ඉතින් ඒ ගැන ටිකක් හිතලා බලන්න ඕනේ. එහෙමත් පුළුවන්ද බැරිද කියන එක මෙතන එහෙම ගැටලුවක් තියෙනවද? මූලිකවම ජීවත් වීම පිළිබඳ ගැටලුවක් තියෙනවද? ඊළඟ කාරණේ තමයි මේ අපේ සමස්ත ජීවිතයේම භෞතික සම්පත් මතම ගොඩනගා ගන්න හොඳ නැහැ. කියන්නේ ධනය කියන්නේ ආර්ථිකය, භෞතික සම්පත්, දේපල මතම ජීවිතේ ගොඩනගා ගන්න හොඳ නැහැ. ඒ නිසා තමයි දහම කියන්නේ මේ ආර්ය ධන ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ධනේ තියෙන රුපියල් සත හරි ඩොලර් හරි එහෙම ධනෙකුත් තියෙනවා. ආධ්‍යාත්මික ධනෙකුත් තියෙනවා. අපිට පඩි අඩු වෙනව නම් අඩු වෙන්නේ අර භෞතික ධනය අඩු වෙනවා. ඒකිනුත් බදු ගහනවා නම් එතකොට ඒත් භෞතික ධනය තමයි අඩු වෙන්නේ. හැබැයි ඒ කෙනෙක් දිලින්දෙක් බවට පත් වෙන්නේ නැහැ. ආධ්‍යාත්මික වශයෙන් ධනවත් නම් පොහසත් නම්. ඉතින් ඒ ආධ්‍යාත්මික පොහසත්කම ගැනත් අපි හිතන්න ඕනේ. අපි භෞතික වශයෙන් පොහසත් වීම මම පමණක් හිතලා ඒක තමයි පොහසත් වෙන්න පුළුවන් එකම ක්‍රමය කියලා හිතන් භෞතික පැත්තේ විතරක් අපි ලොකුවට ඉහළට ගොඩනැගීම ජීවිතේ කළොත් අර භෞතික අඩිතාලම දෙදරනකොට පහළට මැදගෙන වැටෙන. හැබැයි අපිට ආධ්‍යාත්මික අඩිතාලමක් දාගෙන ආධ්‍යාත්මික සිනුත් පොහසත් කෙනෙක් විදියට හිටියොත් අරම විතරක් වැටෙනවා. ඒකෙන් භෞතික ප්‍රශ්නේ ඉන්නත් පුළුවන්. නමුත් එයා දිලින්දෙක් බවට පත් වෙන්නේ ආධ්‍යාත්මික වශයෙන් යා පොහසතෙක් ධනවතෙක් විදියට ඉන්න පුළුවන්. ඒ නිසා තමයි ධර්ම කියන්නේ ඇස් දෙකම පේන කෙනෙක් විදියට ඉන්නේ. කැහක් විස්තර කරනවා මේ භෞතික දේ ඒ පැත්ත දකින්න කෙනෙක් වෙන්න භෞතික දියුණුව, ඒ වගේම ආධ්‍යාත්මික දියුණුවත්. දැන් මෙහෙම මේ කොහොම හරි දැන් වැටුණා කියන්නකෝ. භෞතික වශයෙන් උත් වැටෙනවා. ඒ නිසා සතුටක් නැති වෙලා යනවා. දැන් අපි හිතනවානේ එහෙම කියලා දැන් රුපියල් 1000ක් හම්බුණු කෙනාට 900ක් හම්බෙනකොට 1000ක සතුටක් ගන්න බැරි වෙනවා කියලා හිතනවා. දැන් ඇත්තටම එහෙම 1000ක සතුටක් ලැබුවද කියලා බලන්න. ඒකෙන් 100ක් අඩු වුණාද ඊළඟ සතුටේදී? එහෙම සතුට මනින්න පුළුවන්ද රුපියල් 7 වලින් මුදල් ඒකක වලින්? හැබැයි 900ක් ගත්තාට හිටියා. කියන්නේ 1000න් අපි 1000ක් ගන්න කාලේ 900ක් ගත්තාට හිටියා. ඒ අය අපිට වැඩිය 100කින් අඩු වෙන්න සතුටුනේ කියලා බලන්න. දැන් එහෙම බලනකොට තේරෙනවා මේ සතුටයි මේ ආදායමයි අතර ඍජු සම්බන්ධයක් නැහැ කියන එක. ඒක වෙනම කාරණයක්. සමහර විට ඉහළට ධනෙ තියෙන හුඟක් සතුටු වෙන්නත් පුළුවන් කියලා. ඒ වගේම භාගයක් ධනෙ තියෙන කෙනෙක් ඊට වැඩිය සතුටු වෙන්නත් පුළුවන්. මේ සතුටයි ධනයයි අතර ඍජු සම්බන්ධයක් නැහැ. සහ මෙතන ඊළඟ වැදගත් කාරණා දෙකක් මතක් වෙනවා. එකක් තමයි මේ දැන් මේකට කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නවා කියන්නකෝ. ඉතින් ගන්න ක්‍රියාමාර්ගයක් සුසුප්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් නම් මේක අසාධාරණයි කියලා හිතනවනම් අපිට ගන්න පුළුවන්. හැබැයි ඒක ද්වේෂයෙන් තොරව ගන්න පුළුවන් නම් අර රැල්ලට යන්නේ නැතුව ආවේගශීලී වෙන්නේ නැතුව පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ද්වේෂයෙන් තොරව ආවේගශීලී නොවි රැල්ලට යන්නේ නැතුව කිසියම් ක්‍රියාමාර්ගයක් මේ අසාධාරණයේ දුරු කරගන්න ගන්න පුළුවන් නම් සහ ගන්න කැමති නම් ඒක ගන්න එකේ කිසි වරදක් නැහැ. ගත යුතුයි. ගන්න ඕන නම් ගන්න පුළුවන්. ප්‍රතිඵලයක් තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. හැබැයි නොතිබෙයි කියලා හිතලා නොගෙන ඉන්න එපා. මොකද එතකොට පස්සේ පසුතැවිල්ලක් එනවා. අයියෝ මං එදා මේ ඇපිල් එකක් කරා නම් අභියාචනාවක් කරා නම් මෙහෙම වෙන්නේ නැහැ නේ කියලා. ඒ නිසා එහෙම Tamanට අවස්ථාවක් තියෙනවා නම් උත්සාහ කළ බලන්න. ඒක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. හරි ගියත් නොගියත් උත්සාහය ඉතිරි වෙනවා. අන්තිම කාරණය මේ වැදගත්ම කාරණේ දැන් සතුට දැන් ජීවිතේ අපි ඉස්සෙල්ලා චිලාක් විදිහට දැක්කනේ. මේ ජීවිතය කියන්නේ නිකන් ගහක් වගේ දෙයක්. ඒක වැඩෙනවනේ. පුංචි බීජකින් පටන්ගෙන මේ ගහ වැඩෙනවා. එතකොට මේ සතුටේදී වෙන්නේ අපි උඩට යනවා. ඒක නෙවෙන්නේ සතුටෙන් උඩපයින් යකනේ කරන්නේ. උද්දාමයටපත් වෙනවා. සතුටෙන් වෙන්නේ මේ ජීවිතයේ නැමැති පැලේ ඉහළට ඉහළට වැඩෙනවා. ඉහළට එනවා. දුකේදි වැටෙනවා පහළට යනවා. ඒතර මේකේ දුකේදි පහළට යනවා කියන්නේ මේකේ මේ මුල් තමයි ශක්තිමත් වෙන්නේ දුකේදි. දැන් මේ කාරණේ තේරුම් ගන්න පුළුවන් නම් කෙනෙකුට අත්දැකීමෙන්ම දුකේදි විපතේදි මේ අපේ මුල් ශක්තිමත් වෙනවා. මුල් යනවා පහළට වැටෙනවා කියන්නේ ඒක. ඒ පහළට ගිය ප්‍රමාණයට තමයි ගහට පුළුවන් ඉහළට එන්න. හායි මුල්ටි කප්ල දැම්මත් ගහට ඉහළට නැගෙන්න බෑ. ඒතර මේ දෙකම අතර සමබර වීමකට තමයි ජීවිතය කියන්නේ. ඒතර ගහ කියලා අපි ගන්නෙ අර ආහසි ගෑවෙන කොළේවත් පතූලෙම ගිහිල්ලා තියෙන මුලවත් නෙමෙයි. මැද කොටසන්නේ ගහ කියලා අපිට පේන ජීවිතයත් ඒ වගේ. ජීවිතේ සමබරව තියෙන්නේ මෙන්න මේ අන්ත දෙකම එක වෙලා ස්පර්ශ කරන නිසා. දෙවේලාවකට නෙමෙයි එක මොහොතක මේ අන්ත දෙකම ජීවිතේ ස්පර්ශ කරනවා. ඒ බව අපිට දකින්න පුළුවන් නම් මේ දෙක අතර අන්‍යෝන්‍ය අර මුලට වැඩෙන්න අවශ්‍ය ආහාර හදලා දෙන්නේ ඉහළම අහස ස්පර්ශ කරන දැල්ල. ඒතර ඒ දැල්ලෙන් හදන ආහාර මුලට ගිහිල්ලා මුල තව එහාට ගිහිල්ලා ඈත තියෙන ජලය ගෙනල්ලා ආහාර නිෂ්පාදනය කරන්න ඕනේ ජලය ටික කොළේට ගිහිල්ලා දෙනවා. මේක තමයි ඇත්ත. මේ තමයි විපස්සනා කියන්නේ. මේක තමයි ධම්මානුපස්සනා කියන්නේ. එතන මේ කාරණේ හරියට ජීවිතෙන් තේරුම් ගන්න පුළුවන් නම් හැම වැටීමක්ම නැගිටීමකට උදව්වක් කරගන්න පුළුවන්.
හැම වැටීමක්ම නැගිටීමකට උදව් කරගන්න පුළුවන්. ජීවිතේ හරියට කහක් වගේ. සර්ව සාධාරණේ හැම වෙලාවෙම සොයන්න යන්න එපා. ය මිත්‍යාවක්. හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන්. හැම දෙයක්ම අනිත්‍යයි. වාස්සාගත දේ අවාස්සාගත විය හැකි වගේම මම හිතන අවාස්සාගත දේත් සමහර වෙලාවට අසුකාලන වාස්සාගත වෙන්න පුළුවන්. ඉතින් ජීවිතයෙන් පිළිබඳ ගැටලුවක් තියෙනවාද යන්න සොයා බලන්න. සමස්ත ජීවිතයේම භෞතික සම්පත් මතම ගොඩනගාගත යුතු නැති බවත් ආධ්‍යාත්මික ධනය වර්ධනය කර ගැනීම වඩා වැදගත් බවත් ඔබතුමා පැහැදිලි කරා. ඒ වගේම ඇස් දෙකම පේන කෙනෙක් වන්න. සතුටයි ආදායමයි අතර ඍජු සම්බන්ධයක් නැති බවත් ඔබතුමාගේ කතාවේ අපිට ඉතාමත් හොඳින් පැහැදිලි වුණා. ඒ වගේම ක්‍රියාමාර්ග ගැනීමේදී ද්වේෂයෙන් තොරව ආවේගී සිලි නොවී රැල්ලට යන්නේ නැතිව ක්‍රියාමාර්ග ගන්න. මේ සාකච්ඡාව අතරතුර අපිට තව එක ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මේ යොමු කරලා තියෙනවා අපේ කල්‍යාණ මිත්‍රේ. Dear Doctor, by doing meritorious deeds, can you postpone the negative effects? The effect of going backwards in the swing. Dear Doctor, by මේක සර්ට යොමු කරන්න ඕනේ. Dear sir, by doing meritorious deeds, can you postpone the negative effects? The effect of going backwards in the swing. මම හිතන්නේ අර ඉතාමත් හොඳ උදාහරණයක් සම්බන්ධයෙන් එතුමිය අහන්නේ. මම හිතන ඔබතුමාට එකට හොඳ උත්තරයක් තියෙනවා.
මම හිතන්නේ එතුමිය අහන්නේ මේ අපි කරන පුණ්‍ය කර්ම, කුසල කර්ම වලින් අපිට පුළුවන් ද මේ ජීවිතේ අසුභ පැත්තට අර ජීවිතේ උන්චිල්ලාව අසුභ පැත්තට යෑම නවත්ත ගන්න නැත්නම් ඒ බලපෑම් වලින් ජීවිතේ නිදහස් කරගන්න මේ පුණ්‍ය කර්ම කිරීමෙන් කුසල කර්ම කිරීමෙන් දැන් මේ එකක් තමයි එකම හේතුව ඒ කියන්නේ අපේ අතීත පාප කර්ම නම් එකම හේතුව මේ අටලෝ දහම කරගෙන්න එහෙමනම් ඉතින් ඒ පාප කර්ම අයින් කරලා පින් විතරක් කළොත් ඔන්න මේ අටලෝ දහම නවත්ත ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක හරි සංකීර්ණ දෙයක්. මේ කර්මයේම නෙමෙයි එකම හේතුව. තව හේතු තියෙන්න පුළුවන්. හැබැයි අවංකවම කෙනෙකුට පුළුවන් නම් මම දන්නේ පින්කම් කියන ලැයිස්තු මොනවද කියලා ඒවනම් හරි අපැලිදිලි පටලැවිලි සහගතයි. ඒ වෙනුවට දැන් මෙහෙමයි පින්කම් කියන මෙන්න මේ ටික කරන්න පුළුවන්. කියන්නේ අපිට අපි හිතමු ලෙඩෙක් ඉන්නවා. එයාට බෙහෙත් නෑ. අපිට බෙහෙත් තරම් දෙන්න පුළුවන්. වෛද්‍ය පහසුකමක් ලැබලා දෙන්න පුළුවන්. අපිට වාහනයක් තියෙනවා නම් එයා වෛද්‍යරෙක් ළඟට එක්ක යන්න ඒ පහසුකම ගමනාගමන පහසුකම ලැබලා දෙන්න. දැන් මේ වගේ දේවල් කරන්න පුළුවන් නම් ඒකේ ප්‍රතිවිපාකයක් විදියට ප්‍රතිඵලයක් විදියට Tamanට ගේ තියෙන අසනීපයකට නිවැරදි බෙහෙතක් ලැබෙන්න හොඳ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න බෙහෙත ඇඟට අල්ලන්න සමහර විට හේතු වෙයි. දැන් ඒක ඒව ඇත්තටම සත්ක්‍රියා. මේ සත්ක්‍රියා කියන එක තමයි අපි අඳුනගන්න ඕනේ. මොකද මේ පින්කම් කියලා කිව්වහම ඒක ලොකු ඒ වචනේ භාවිතා කරනවා මේ විවිධ අංශවලට. ඉතින් හැම ආගමෙන් පින්කම් තියෙනවා. පින්කම් කියනවා හැම ආගමෙම තියෙනවා. ඒකට එකක් වෙනස් පින්කම්. අහසට පොළොව වගේ පින්කම් තියෙනවා. ඒ නිසා පින්කම් කියන වචනේ අමතක කළේ මෙඩිටෝරියස් කියන එකේ ඒ පින්කම් කියන අදහස් පැත්තකට දාලා ගත්තොත් මේ සත්ක්‍රියා කියන ඒවා කිරීමෙන් කතා අපිට මානසික සතුටක් ඇති වෙනවා. එතකොට ඒකත් අපිට බලන්න පුළුවන් අපේ තියෙන ප්‍රශ්නෙටම අදාළ ඒ ප්‍රශ්නේ ඊටත් වැඩිය මිදින කෙනෙකුට අපිට පුළුවන් නම් සතුටින් උදව් කරන්න ඒ ප්‍රශ්නෙන් ගොඩ එන්න අපිට පුළුවන් මට්ටමින් එහෙම නැත්නම් අපිට සංවිධානය කරන්න පුළුවන් නම් එමේ පිරිසකට ඒ ප්‍රශ්නෙන් ගොඩ එන්න එහි කිසියම් සතුටුදායක ධනාත්මක ප්‍රතිඵලයක් එහෙම නැත්නම් ආශිර්වාදයක් අපිට එන්න පුළුවන් අපේ ප්‍රශ්නේ විසඳගන්න. ඒකෙන්ම විසඳෙන්නත් පුළුවන් විසඳුන් නැති වුණත් විසඳීමක් හොයාගන්න උදව්වක් වෙන්න පුළුවන්. එහෙම ඉඩක් තියෙනවා. ඉතින් ඒක අද වෙයිද හෙට වෙයිද දන්නේ නැහැ. ඒ නිසා කොහොමත් සත්ක්‍රියාකරණයක හොඳයි. මේ සත්‍යක්‍රියා ගැන නෙමෙයි කියන්නේ, සත්ක්‍රියා හොඳ ක්‍රියා. ඒක තේරුම් ගන්න පැහැදිලි. ඒකෙන් එවලෙම කාට හරි හොඳක් වෙන්න ඕනේ අපි කරන දෙයින්. එහෙම වෙන්නේ නැත්නම් ඒක සත්ක්‍රියාවක් නෙමෙයි. දැන් ඒක තව පිරිසකට, ඒක සතෙකුට වෙන්න පුළුවන්, පරිසරයට වෙන්න පුළුවන්, තව මිනිස්සුන්ට වෙන්න පුළුවන්, පාසලකට, රෝහලකට, යෝනෙම ඇත්තටම යහපතක් වෙනවා. එතන තියෙන ලොකු අවශ්‍යතාවයක්, ඒ අපි කරන දේ නැතිකම නිසා එතෙන්ට ලොකු පාඩුවක්. එතනින් සේවා ලබන අයට ඒ උපරිම සේවය ලබා ගන්න අපහසුවක්. ඉතින් අපහසුතාවය අපිට නැති කරලා දෙන්න පුළුවන් නම් පුළුවන් මට්ටමින් ඒව හරි සත්ක්‍රියා. ඒ සත්ක්‍රියාවල ලොකු බලයක් තියෙනවා, ආනිසංසය තියෙනවා. අපිට ලොකු සතුටකුත් ලැබෙනවා, පිනකුත් ලැබෙනවා. ඉතින් ඒ වගේ ප්‍රතිඵලයක් විදිහට කිසියම් දුරකට මේ අර නිතර එකම විදිහේ ප්‍රශ්න ඇති වෙනවා නම්, ඊළඟට විසඳුම් හොයාගන්න බැරි ප්‍රශ්න ඇති වෙනවා නම්, ඒවා ටිකක් තුලණේ වෙලා අඩු වෙලා ජීවිතයේ මේ සතුටුදායක පැත්තටත් ගමන් කරන්න තල්ලුවක් ලැබෙන්න ඉඩ තියෙනවා.
හොඳයි. අර ජීවිතේ නැමැති ඔන්චෙල්ලා අප පිටිපස්සට යන්නේ නවත්තන්න සත්ක්‍රියාවලිය දෙන්න. ඒ වෙලේ ඒ මොහොතේම කෙනෙකුට ඇත්තටම යාපතක් වෙන, සිද්ධ වෙන යමක් කරන්න. ඒ තමයි සත්ක්‍රියාව, ඒ තමයි පින්කම. හොඳයි. තව ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා අපිට. නිතරම ප්‍රශ්න යොමු කරන අපේ කල්‍යාණ මිත්‍රේ මදහත් සිතක් අහන්නේ. මදහත් සිතක් යනු මධ්‍යම ප්‍රතිපදාව කේන්ද්‍රීය වුණු සිතක්ද? සමබර කියන්නේ ඒ ප්‍රතිපදාවෙන් ගත කරන අල්පේච්ඡ ජීවිතයක්ද? මේවන් ජීවිතයකට ඇත්තේ අත්‍යවශ්‍ය බලාපොරොත්තු පමණක් නේද? මදහත් සිතක් යනු මධ්‍යම ප්‍රතිපදාව කේන්ද්‍රීය වුණු සිතක්ද? සමබර කියන්නේ ඒ ප්‍රතිපදාවෙන් ගත කරන අල්පේච්ඡ ජීවිතයක්ද? මේවන් ජීවිතයකට ඇත්තේ අත්‍යවශ්‍ය බලාපොරොත්තු පමණක් නේද?
දැන් මධ්‍යම ප්‍රතිපදාව හැම කාරණේටම තියෙනවා දහමේ. එක දෙයකට විතරක් නෙමෙයි, හැම දෙයකම දහමේ ලක්ෂණය තමයි මධ්‍යස්ත බව, අන්තවාදී නොවන ගතිය. ඒක වීරියටත් තියෙනවා. දැන් වීරිය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි වීරිය මධ්‍යස්ත වෙන්න ඕනේ. මධ්‍යස්ත වුණු වීරිය තමයි උදව් වෙන්නේ අපිට අපේ ජීවිතේ ඉහළට ගන්න. ඒතර වීරිය අඩු වුණත් බෑ, වැඩි වුණත් බෑ, මධ්‍යස්ත වෙන්න ඕන. ඒ වගේ මේ හැම ගුණයකම මේ මධ්‍යස්ත භාවයක් තියෙනක තමයි මැදුම් පිළිවෙත. මධ්‍යම ප්‍රතිපදා කියන්නේ ඒක. ඒතර මධ්‍යම මේවා සම්බර කර ගැනීමත් දක්ෂතාවයක්, උපේක්ෂාවක්. මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කිරීම නිසාත් උපේක්ෂාව දියුණු වෙනවා. ඒකත් ඇත්ත. දැන් ඊළඟ කාරණේ තමයි මෙතනින් මතු කරන වැදගත්ම කාරණේ තමයි අපි ජීවත් වෙන ආකාරයේ තියෙනවනේ. දැන් අපි කෙනෙක් ජීවත් වෙන ආකාරයේ දිහා බැලලා තීරණය කරනවා. සාමාන්‍යයෙන් තීරණය කරන්න පුළුවන් කමකුත් දෙනවා. එයා කොච්චර ලොකු ධනවතෙක්ද, කොච්චර දිලිඳු කෙනෙක්ද කියන එක. අඳින විදිහෙන්, භාවිතා කරන උපකරණ වලින්, යනේන විදිහෙන්, වාහන වලින්, බස් එකෙන්, කෝච්චියෙන් පයින් යනවා, මේ ඔක්කොම ඉන්න gedara, මේ සියල්ල කනබොන විදිය, මේ හැම එකක්ම අපි දර්ශක විදියට භාවිතා කරනවා. කෙනෙක් මොනතරම් ධනවත්ද, දිලිඳුද කියන එක තීරණය කරන්නේ. ඉතින් ඒ එහෙම ඉතනකේ සාධාරණේකුත් තියෙනවා. මොකද කෙනෙකුට හුඟක් ලැබෙනකොට එයා හුඟක් අධික පරිභෝජනයක් කරනවා. ඉතින් අධික පරිභෝජනයක් කර කිරීම දර්ශකයක් විදියට, පොදු දර්ශකයක් විදියට භාවිතා කරන්න පුළුවන්. අධිකව උපයන කෙනෙක් කියන එක ලොකු පොහොසතෙක් කියන. ඒ වගේම පහළට වැටුනහම එහෙම නැත්නම් පල්ලෙහැම ඉන්න කෙනෙක් ඊට වැඩිය වෙනස් එයාගේ පරිභෝජනය. දැන් මෙතන වැදගත්ම දේ තමයි අපි පරිභෝජනය කරන්න ඕනේ අපිට අවශ්‍ය ප්‍රමාණයට මිස අපිට තියෙන ප්‍රමාණයට නෙමෙයි කියන එක. මේ දෙක අපිට මොනතරම් දේවල් තියෙනවද, මොනතරම් පරිභෝජනය කරන්න පුළුවන්ද, ඒ මත නෙමෙයි අපි පරිභෝජනය කරන ප්‍රමාණය තීරණය වෙන්න ඕනේ. ඇත්තටම ජීවිතේට අවශ්‍ය ප්‍රමාණය උපමනද කියන එක. එතකොට ජීවිතයට අවශ්‍ය ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. අපිට කීයක් තියෙනවද? 1000ක් තියෙනකොටයි 2000ක් තියෙනකොටයි 5000ක් තියෙනකොටයි ලක්ෂයක් තියෙනකොටයි ඒ ජීවිතයට ඕන හුස්ම ප්‍රමාණයවත් ආමාශයට ඕන ආහාර ප්‍රමාණයවත් ඇඟට ඕන ඇඳුම් ප්‍රමාණයවත් වෙනස් වෙන්නේ නැහැ. මේවා වෙනස් කරන්නේ වෙනත් සාධක. ජීවිතය නෙමෙයි. ඒතර ඒ නිසා අපිට මේ හැමදාම එක වගේ ඉන්න පුළුවන්. කිසියම් එක්තරා තැනක ඉන්න පුළුවන්. එතකොට අපි උගා තියෙන කාලෙක අපි ඒ තියෙන ප්‍රමාණයටම උඩට ගිහිල්ලා හරි ඊටත් එහාට ගිහිල්ලා හරි ජීවත් වෙන්න ගියොත් අතනින් වැටුනහම දරා ගන්න බැරි වෙනවා අපිට. එනිසා මේ හොඳ ප්‍රශ්නයක්. ඒක යොමු කරන්නේ අපිට පුළුවන් පහළම මට්ටමින් ඉන්න. ඒ කියන්නේ දුක් විඳින මට්ටමින් අත්දැකීම අනියෝග්‍ය නෙවෙයි. හැබැයි මේ අවම මට්ටමකින් ජීවත් වෙන්න පුළුවන් නම් කෙනෙකුට එතකොට ඒ වැටුණත් එතන ඉන්න පුළුවන්. ඊට එහා තිබුණත් එතනම ඉන්න පුළුවන්. මේ අනිත් අය මොනවා කිව්වත් තමන් ඉන්නේ එක්තරා ස්ථාවරයක. ඒ ස්ථාවරයෙන් පහළට දාන්න බෑ. දැන් ඔය කොවිඩ් එහෙම ඇවිල්ලා ඒ ප්‍රශ්න ඇවිල්ලා ඉතින් බොහෝ දෙනෙක් කව නිල්ලම ගැන නිල්ලමට මොකද වෙන්නේ දැන් යෝගී ඉන්නෙත් නෑ නේද? එතකොට කොහොමද මේ නඩත්තු කටයුතු කරන්නේ මේ ප්‍රශ්න තියෙනවා. අහලා ඉතින් ඒකට මම උපකාර කරා, උපකාර කරන්නත් ඇහුවා. හැබැයි ඉතින් එතනදී අපිට තේරුණු කාරණයක් තමයි නිල්ලඹ හැමදාම මහ පොළොවේ ජීවත් වුණ තැනක් නිල්ලඹ. ඒක අහසේ ජීවත් වුණ තැනක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒක වැටෙන්නේ නැහැ. කියන්නේ පොළොවේ උඩ හිටිය කෙනෙක් වැටෙන්නේ නැහනේ. වැටුණත් පොළොවට වැටෙන්නේ. ඉතින් ඒ මට්ටමින් කෙනෙකුට ජීවිතේ මුලින්දලම ගෙනියන්න පුළුවන් නම් එයා වැටෙන්නේ නැහැ. වැටුණත් ඒක වේදනාවක් නැහැ. ලොකු පහලකට වැටීමක් නැහැ. තම මහ පොළොවේ ජීවත් වීම උපේක්ෂාව කියන්න පුළුවන්. උපේක්ෂාව තියෙන කෙනා මැදහත් ඉන්න කෙනා ඉන්නේ මහ පොළොවේ. මහ පොළොව තමයි ස්ථාවරම තැන. හිත අඟලක් උඩින් ඉන්න කෙනා ස්ථාවර නැහැ. අඩියක් උඩින් ඉන්න කෙනා ඒ පමණටවත් ස්ථාවර නැහැ. අහසේ මාලිගා ඇඳලා ජීවත් වෙන කෙනා කොහොමත් ස්ථාවර නැහැ. ඒසම් පුළුවන් තරම් පහලින් ජීවත් වෙන්න. ජීවිතේ රෝණ ටික දෙන්න. ඒ ටික අඳුනා ගන්න. එහෙම කෙනෙකුට තමයි ලෞකික වශයෙන් සතුටින් ඉන්න පුළුවන්. එහෙම කෙනෙකුට තමයි ආධ්‍යාත්මික ගමනක් යන්නත් පුළුවන්.
හොඳයි. පොළොවේ ජීවත් වෙන කෙනෙක් වෙන්න ඒ වගේ කෙනෙකුට ආධ්‍යාත්මික ගමනක් පහසුවෙන් යන්න පුළුවන්. මම ඔබතුමා පැහැදිලි කරා. තව ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මේ තන්දීමේදී එන ගුණය සහ අටිනිස්සග් යන ගුණ දෙක පැහැදිලි කර දෙමනින් කාරණයක වෙලා මේ මම කාරණයක වෙලා සිටිනා. මේ මම මේ වචන දෙකම දන්නේ නැහැ. ඔබතුමා කියන්නේ පැහැදිලි කරයි කියලා.
මේ දාන කියන වචනේ තේරුම දීම කියන එකනේ. දානි අපි දන් දෙනවා කියලා ඒක නැවත දෙපාරක් කියනවා. හැබැයි දාන කියන වචනේ අර්ථේ දීම. දාන දීම. ඒකට දෙන්න පුළුවන් දේවල් දැන් දන් දුන්නා කියවම අපි කෑමට විතරක් සීමා කරනවා, ආහාරයට. හැබැයි ඒ භෞතික දේවල් දීම. එතකොට එතන දෙන්න පුළුවන් ආහාර දෙන්න පුළුවන්. ඇඳුම් දෙන්න පුළුවන්. පොත්පත් දැනුම දෙන්න පුළුවන්. බේත් දෙන්න පුළුවන්. ගෙවල් දොරවල් හදලා දෙන්න පුළුවන්. ඒ විදිහට ආමිස දාන තියෙනවා. ධර්ම දානක් තියෙනවා, අපේ දානක් තියෙනවා. කෙනෙක්ට අපේ දානෙ දෙන්නත් පුළුවන්. ධර්ම දානෙ දෙන්නත් පුළුවන්. කොහොම හරි මේ දානෙ කියන්නේ යමක් දීම. ඒතර ඒ දෙන්න නම් අපේ ළඟ තියෙන්න ඕනේ. නැති දෙයක් දෙන්න බෑ. තියෙන දෙයක් නැති කෙනෙකුට දීම තමයි දානෙ කියන්නේ. අපිටත් තියෙන කෙනෙකුට ඒක දීම දානයක් නොවෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම දානයක් වෙන්න නම් අපි ළඟ තියෙන්න ඕනේ. තව කෙනෙක් ළඟ නැති වෙන්න ඕනේ, කොහිඟ වෙන්න ඕනේ. එතකොට වැඩි තැනකින් අඩු තැනකට යම භෞතික දෙයක් විශේෂයෙන් ගලණේ වීම, ගලාගෙන යෑමට තමයි කැමැත්තෙන් වීමට තමයි දානෙ කියන්නේ. දැන් මේක ජනසතු කරන්න පුළුවන්. ජනසතු කිරීම දානයක් වෙන්නේ නැහැ. චේතනාත්මකව කැමැත්තෙන්ම වැඩි තැනක තියෙන දෙයක් අඩු තැනකට ගලාගෙන යන්න ඉඩ දීමට තමයි දානෙ කියන්නේ. ත්‍රික භෞතික වශයෙන් වෙන සිදුවීමක්. භෞතික වශයෙන් මෙතන තියෙන දේ තව තැනකට යනවා. පටිනිස්සග්ග කියන්නේ මානසික ක්‍රියාවක්. ඒක භෞතික දේවල් එක්ක සම්බන්ධයක් නැහැ. භෞතික දේවල් නැත්තරම නැති කෙනෙකුට උනත් පටිවිසග්ගේ කළ යුතු දෙයක්. මේ නිවන් දකින්න නම් විමුක්තිය ලබන්න නම් දානෙට වැඩිය පටිනිසග්ගේ තමයි උදව් වෙන්නේ. දානයත් උදව් වෙනවා. හැබැයි දානෙන් විතරක් වෙන්නේ නැහැ. පටිනිසග්ගේ ඕනේ. පටිනිසග්ග කියන්නේ සම්පූර්ණ අතහැරීම. අතහැරීම. අතහැරීම මානසික දෙයක්. භෞතික දෙයක් නෙමෙයි. ඒ මානසික දෙයක්. මනසින් අල්ලගෙන ඉන්න දේවල් මට තියෙනවා මගේ කියලා අල්ලගෙන ඉන්න දේවල් මට ඕනි කියලා බලාපොරොත්තු හදාගෙන ඉන්න දේවල් හඳුනාගෙන ඒ වගේ ආදීනව දැකලා අතාරින්න පුළුවන් නම් ඒක තමයි පටිනිස්සග්ග කියන්නේ. ඒතර වර්තමානයේ අතාරින්න පුළුවන් නම් අතීතයේ අතාරින්න පුළුවන් නම් අනාගතයේ අතාරින්න පුළුවන්. අතාරින්න තියෙන ওই කාරණා තුන. අතීතයේ තිබුණායි කියලා වින්දායි කියලා හිතන දේවල් මමයි වින්දේ මම වින්දකීකේ හිතේ සිටීම අතාරින්න පුළුවන්. අනාගත වශයෙන් මට මේවා විඳින්න ඕනේ අරවා විඳින්න ඕනේ මේවා නම් විඳින්න බෑ කියලා ඒ විඳීම් පැත්ත අත්දැකීම් පැත්ත ලබා ගැනීම් පැත්ත ප්‍රතික්ෂේප කිරීම් පැත්ත පිළිබඳ සැලසුම් හැදීම අතාරින්න පුළුවන් නම් හා වර්තමානයේ විඳින දේවල් අයිති කර ගැනීම නොකර ඉන්න පුළුවන් නම් ඒක තමයි පටිනිස්සග්ගය කියන්නේ. ඒක ඒ පටිනිස්සග්ගය තමයි උදව් වෙන්නේ දුක නැති කරන්න, සංසාරය කෙලවර කරගන්න, විමුක්තිය ලබා ගන්න. මොකද ඔය විදියට අතීත, වර්තමාන, අනාගත කාලත්‍රය අල්ලා ගැනීමම තමයි සංසාරය කියන්නේ, සංසාරේ හැදෙන්නේ. ඉතින් දානෙයි මේ සංසාරී විමුක්තිය අතර ඍජු සම්බන්ධයක් නැහැ. හැබැයි දානෙ උපකාරයක් වෙනවා අතහැරීමට. ඒක උදව්වක් වෙනවා ළඟිනුයි දුරිනුයි.
හොඳයි, මම හිතන්නේ අපි පැය එකහමාරක පමණ කාලයක් කල්‍යාණ මිතුරන් සමග ගත කරා. අතර මේ වැඩසටහන ගැන යමක් කියනවා නම් මේ වැඩසටහන දැන් අවුරුද්ද එකකට පමණ කලින් අපි ආරම්භ කරා. මම හිතන්නේ මේ වැඩසටහනේ සංනිවේදන කටයුතු මට බාර දීමෙන් පසු මම හිතන්නේ අන් අයට කෙසේ වෙතත් මට පෞද්ගලික ජීවිතයේ බොහෝ ලාභ ප්‍රයෝජන ලැබුණා. විශේෂයෙන්ම ධර්මය ගැන කියවන්න, ඒ ගැන හිතන්න සහ අවබෝධ කරගන්න මට අවස්ථාවක් ලැබුණා. මම හිතන්නේ ඒ නිසාම දන්නේ මා ධර්මය ගැන මගේ දැනුම මදි නිසාද දන්නේ අපේ ගුරුතුමා මට මේ වැඩේ බාර දුන්නේ. ඒ නිසා මට මම බොහොම පුණ්‍ය අනුමෝදනා ඉදිරිපත් කරන්න කැමතියි ඔබතුමාට. ඒ වගේම තමයි මේ සංවිධානය තුළ මෙහි පිටිපස සිටින කණ්ඩායම මතක් කළ යුතුයි. නිලම්බ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සියලුම සාමාජිකයන්, ඒ වගේම විශේෂම වෛද්‍ය සුජාති මහත්මිය අපේ තාක්ෂණික දෝෂ ඇතිවීමේදී අපිට උදව් කරනවා. ඉතින් ඒ සියලුම කල්‍යාණ මිත්‍රයන්ට මගේ පුණ්‍ය අනුමෝදනා. ඒ වගේම තමයි අපිට ඔබගේ ඔබ කණ්ඩායම මේ සවන් දෙන්නන් අපි අසන්නන් අපේ කල්‍යාණ මිත්‍රයන් නැත්නම් මේ වැඩසටහන මේ ආකාරයට පවත්වාගෙන යන්න බෑ. ඒ සඳහා ඒ සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා ඉදිරිපත් කරන්න කැමැති. ඒ වගේම තමයි මේ වැඩසටහන හරි අපූර්ව වැඩසටහනක් කියලා මම හිතනවා. මටත් මේක අභියෝගයක්. ඒ වගේම තමයි මම දන්නවා අපේ ගුරුතුමාන්ට නම් අභියෝගයක් නෙවෙයි. හැබැයි මේ කිසිම ප්‍රශ්නයක් මේ සියලු මේ ඊට කලින් මා උතුමා සමග සාකච්ඡා කරන ඒ වෙලාවට තමයි උතුමා උත්තර දෙන්නේ. එහෙම උත්තර දෙන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ උතුමා පමණයි කියලා තමයි මට නම් හිතෙන්නේ. කිසිම කලින් සූදානමක් නැතුව මේ ආකාරයට උත්තර දෙන්න පුළුවන් ප්‍රායෝගික විදියට gedare aran yanna පුළුවන් බොහෝ පණියට ගොඩක් සා ඉතාමත් ප්‍රායෝගික උත්තර ලබා දීමට හැකියාවක් තියෙන පුද්ගලයා උතුමා පමණයි කියලා තමයි මට නම් හිතෙන්නේ මා ආශ්‍රය කරන පුද්ගලයන් අතර. ඉතින් මා ස්තුතිය පුද කරන නැවත වාරයක් මාට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. අවසාන වශයෙන් අදත් ඉතාමත්ම ප්‍රයෝජනවත් මම හිතනවා අභියෝගකාරී මාතෘකාවක් කියලා මට හිතෙනවා. මට නම් ඒක ලොකු අභියෝගයක් වුණාද මාතෘකාව. ඒ මාතෘකාවට සාධාරණයක් ඉෂ්ට කරා කියලා මම හිතනවා. අවසාන වශයෙන් මා ඔබතුමාට ආරාධනා කරනවා ඉතාමත් සංක්ෂිප්තව ඉදිරිපත් කරන ලෙස මේ හැකියාව, මේ උපේක්ෂාව වර්ධනය කර ගැනීමේදී අපි මොනවාද කළ යුතු වන්නේ ඔබතුමා පැහැදිලි කරා මුලින්. හැබැයි එහි වඩා වැදගත් සාරය අපිට ප්‍රකාශ කර මේ වැඩසටහන අවසන් කරන ලෙස මා ඉතාමත්ම ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කරනවා.
බොහොම පිං වෛද්‍යතුමනි, ආදරණීය ශ්‍රාවක හිතවතුනි, මේ තහම පොත්වලක් තියෙනවා, පොත්වලක් තිබුණා. හැබැයි මේ ඒ පුස්තකාල පොත්ගුල් වලට සීමා වුණු දහම ඉතාම අත්‍යවශ්‍යම දෙයක් බවට, හුස්ම වගේ ඕන දෙයක් බවට පත් වෙලා තියෙනවා අද ලෝකේ. කොහෙත් බෞද්ධ ලෝකෙට පමණක් නෙමෙයි, දැන් හුස්ම නැතුව ජීවත් වෙන්න බෑ වගේ, දහම නැතුව ජීවත් වෙන්න බැරි තැනකට ලෝකේ ඇවිත් තියෙනවා. දහම කියන්නේ බුද්ධ ආගම නෙමෙයි, මේ සත්‍යතාවය, මේ ධර්මතාවය, මේ අවබෝධය, පුහුණුව. ඉතින් අපි මේවා කොහෙන්වත් හොයන්න අවශ්‍ය නැහැ. මේවා අපේ ළඟ තියෙන දේවල්, වෙන කොහෙවත් රටකට යන්න ඕනෙත් නැහැ. මේ තියෙන දෙයක් භාවිතා කරන්නයි අවශ්‍ය. ඉතින් ඒ අවශ්‍ය ඒ දහම අතර උපේක්ඛාව, අදිත් මාතෘකාව කවුරු යෝජනා කළත් ඉතාම අත්‍යවශ්‍යම දෙයක්. සාමාන්‍ය ජීවිතයටත් ඕනේ, හැම කෙනෙකුටමත් ඕනේ, නිවන් දකින්නත් ඕනේ මාතෘකාවක්. මේක ඉතාම පළල් මාතෘකාවක්. උපේක්ෂාව නැත්තම් මදහත් සිත, සමබර ජීවිතය. සාමාන්‍ය ජීවිතය සමබරයි, ජීවිතය අසම බර තුලිත වෙන්නේ නැහැ. ජීවිතය සමබරයි, සමබර වෙන්නේ එක විටම ජීවිතයේ මේ අන්ත දෙකම ස්පර්ශ කරන නිසා. එක වෙලාවේ ඒකාන්තයක් විතරක් නම් ස්පර්ශ කරන්නේ ඒක අසමතුලිතයි. නමුත් ජීවිතේම නැ, හැම විටම මේ ප්‍රතිවිරෝධතාවයන් ස්පර්ශ කරමින් තමයි ජීවිතේ ගමන් කරන්නේ. ඒ නිසා තමයි අර අටලෝ දහමත් කියන්නේ ඒක චක්‍රයක් විදිහට අපි ජීවිතේ මැද තියෙනවා. ඉතින් ඒ වටේ කැරකෙනවා. එතකොට ජීවිතේ අපිටම හිසයි පාදකයි කියලා. එතකොට හිස ලාභේ ස්පර්ශ කරනකොට පාදේ අලාභේ ස්පර්ශ කරනවා. අර ගහේ උපමාවෙන් අපිට ගන්න පුළුවන් ඒක තමයි එක විටම මේ ද්‍රව දෙකම ජීවිතේ ස්පර්ශ කරනවා. මේක තේරුම් ගන්න පුළුවන් නම් මේ සම්බරතාවයේ ජීවිතය ඇතුලේ තියෙනවා. අමුතුවෙන් ජීවිතේ සම්බර කරගන්න ඕනේ නැහැ. ජීවිතය කියන්නේ ඉතාම සම්බර දෙයක්. ඒක අපි අසමතුලිත කරගැනීමකුයි කරන්නේ. අවබෝධයක් නැතිකම නිසා, කලබල වීම නිසා මේ සමබර ජීවිතය අසමබර කරගන්න. කියන්නේ ජීවිතේ නිරෝගී, සාමාන්‍යයෙන් ශරීරය වුණත් නිරෝගී, හැබැයි අපි ලෙඩ කරගන්න, කලබල වෙලා ලෙඩ කරගන්න, හුස්ම ගන්න බැරි වෙනවා. සාමාන්‍යයෙන් හුස්ම ගන්න පුළුවන්, සාමාන්‍යයෙන් හොඳට ලේ ගමන් කරනවා. හැබැයි අපි අනවශ්‍ය විදියට කලබල වුණාම සතුටින් හරි දුකෙන් හරි මේ ඔක්කොම අවහිර කරලා අසමතුලිත වෙනවා. එතකොට මේ උපේක්ෂාව තමයි මේ විශ්ව යාන්ත්‍රණයේ තියෙන වැදගත්ම දැතිරෝධය. උපේක්ෂාව එහෙමකත් තියෙනවා. නැත්තම් අපිට කොහොමත් හදන්න බෑ. හැම තැනකම තියෙන දෙයක්, නැත්තේ අපේ හිතේ විතරයි. ඉතින් හැම තැනකම විශ්වයේ තියෙන මේ උපේක්ෂාව හිතෙත් ඇති කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. හිතේ ඇති කරගත්තොත් අපි දිනු. ඉතින් මේ දැන් අර මොන්චිල්ලා ගැන කිව්වා වගේ අපිට මොන්චිල්ලා නැති වුණත් ඔර්ලෝසුවක් පට්ටෙක් කරකිනවා බලන් ඉන්න පුළුවන්. මේක හොඳ භාවනාවක්. ඒ දිහා බලන් ඉන්න. බලන් ඉඳලා අපේ අත්දැකීම් එක ගන්න. අපි මෙහාට ගියා. එතන කොච්චර වෙලා හිටියද? දැන් මෙහාට එනවා. එතන කොච්චර වෙලා හිටියද? එහෙම ඔළු කැරේ දෝලණය වෙන බට්ටි දිහා බලාගෙන අපිට පුළුවන් හොඳ භාවනාවක් කරන්න. ඉතින් මේ හැම වෙලේම මධ්‍යස්ථාවේ පහු කරගෙන තමයි අපි යන්නේ එහාට මෙහාට. කොහොමාරී හිතවතුනි, මේ වැඩසටහන් මාලාවම මෙහෙවන්න ඔබතුමා බාර ගැනීම අපි හැමදෙනාගේම වාසනාවක්. එය ඔබතුමා මේ මූණ ඉස්සරහා ඉදිරියෙන් තියාගෙනම කියන කාරණයක් නෙමෙයි. ලැබෙන ප්‍රතිචාර, පෞද්ගලිකව ලැබෙන ප්‍රතිචාර තියෙනවා, පොදුවේ ලැබෙන ප්‍රතිචාර තියෙනවා. ඒ ප්‍රතිචාර වලින් පේනවා මේ වැඩසටහන මොනතරම් රසවත් විදියට සහ ක්‍රමානුකූලව ඔබතුමා මෙහෙවනවද. ඒ වගේම ආරම්භක වැඩසටහනේ සිට මේ 22 වෙනි වැඩසටහන එන විට මොනතරම් මේ වැඩසටහන ක්‍රමවත්ව ගොඩනැගිලා තියෙනවද කියන එක, හරවත්ව ගෙනියනවද කියන කාරණේ. ඉතින් ඕනම දෙයක් අපි කාටත් අභියෝගයක්. නමුත් ඒ අභියෝග වලට ඔබතුමා ඉතාම ශක්තිමත්ව මුහුණ දෙනවා. මොන දීලා ඒ අභියෝගය වැඩි පිරිසකට සෙතක් වෙන විදිහට හසුරවාගෙන පාලනය කරගෙන යහපතක් කරනවා. ඉතින් ඒ ගැන හැමදෙනා වෙනුවෙන්ම මේ සියලුම ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වගේම නිල්ලම දේශනා ප්‍රකාශන මණ්ඩලයේ වෙනුවෙන්ත් ඔබතුමාට නිලම් භාවනා මධ්‍යස්ථානයේ වෙනුවෙන්ත් ස්තුතිවන්ත වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමාගේ නිරෝගී බව, කායික නිරෝගී බව වැඩි වෙන්න, ඒ වගේම මෙබඳු වැඩසටහන් තවත් කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබතුමාට ලැබෙන්න කියලා ඔබතුමාටත් ඔබතුමාගේ පවුලේ හැම දෙනාටම යහපතක්ම වෙන්න කියලා ඒ හැම දෙනා වෙනුවෙන්ම හෘදයාංගමවම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම මාර්ගගත වැඩසටහන් කරගෙන යන්න අවශ්‍ය සියලුම අන්තර්ජාල පහසුකම්, තාක්ෂණික පහසුකම්, ඒ උපකරණ පහසුකම් සියල්ලම ලබා දුන්නු ඒ සියලුම නිල්ලම හිතවතුන්ටත් නිල්ලම දේශනා ප්‍රකාශන මණ්ඩලයේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව අදත් පිරිනමන්ට කැමැති. ඒ සමගම අපිත් එක්ක එකට එකතු වෙලා ලස්සන ගමනක් මාස්පතා යන, සතිපතා යන, දිනපතා ගමන් කරන මේ ආදරණීය නිල්ලම හිතවතුනි, ඔබ සෑම දිනාටමත් බොහොම පිං මේ ගමන අපිත් එක්ක යන්න එකතු වීම ගැන අපිටත් ධෛර්යයක්. ඒ ගැන සතුටු වෙමින් මේ සෑම දිනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සනසිල්ලක්ම වේවා. මෙදිනාටම තෙරුවන් සරණයි.